අපි එහෙම නම් අද අභ්‍යාස ඉක්මනට ඉවර කරලා ඊට පස්සේ අපහ මුල ඉඳන් ගැටලු තියෙන තැන් ටික බලාගෙන යමු නේද? අන්තිම අපිට වාක්‍ය කීපයක් තිබුණා නේද? අපි වෙන ඉක්මනට බලන් යමු. කවුද නෙවතුයි? තිස්සෙක්වෙනි අභ්‍යාසේ නවවෙනි පාලියට පෙරලන්න තියෙන පැත්ති නවවෙනි එක ඉඳන් බලන්න තියෙන අපිට.
ඒ පිසු බත යාචකෙන් කෙද නිමුන්තද දෙන ලදි. කාය අපිතා
ඒ කියලා
යාච පාස දේනෝච දීයමාන හොත්.
මේක අපි එතකොට දැන් මේක බලාගෙන යන්න ඕන. අන්තිමට ක්‍රියාපදයේ තියෙන දෙන ලදි කියලානේ. පැහැදිලි නේද? එතකොට එතන ඉඳන් අපි බලාගෙන යන්න ඕන අපස්සට. දෙන ලද්දේ කුමක්ද? දෙන ලද්දේ බත. එහෙමනම් මේ දෙන ලදී කියන ක්‍රියාපදයෙන් උක්ත වෙලා තියෙන්නේ, කියවිලා තියෙන්නේ බත කියන පදේ. දෙන ලදී කියන ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධය තියෙන්නේ බත කියන පදේ. එහෙමනම් මේ බත කියන පදේ තමයි අපි ප්‍රථමයෙන් තියන්න ඕනේ. ඒත් එක්කම දෙන ලදී කියන පදේ අපිට ඒක කිතකයකින් තියන්න පුළුවන්. දින්න කියන කිතකයෙන් දින්න. අපි බත කියන පදේට ඕදන කියන වචනේ ගත්තොත් බත්තං කියන පදේ නම් නපුංසක ලිංගයි. ඕදන කියන පදේ පුල්ලිංගයි. අපි ඕදන කියන පදේ ගමු. එතකොට මොතන ටිකක් අර්ථය පැහැදිලි. ප්‍රථමයෙන් තියෙන එක කියන එක ටිකක් පැහැදිලි කරගන්න ලේසි. ඕදන පදේ ගත්තම අපි හැමෝමත් ඕදනෝ දින්නෝ කියලායි එතන ඉස්සලා මෙතන කිතකය අපි තියාගන්නවා දින්නෝ කියලා. දෙන ලදි බත කියලා තියෙන නිසා. ඊට පස්සේ ඕදනෝ දින්නෝ. ඊට පස්සේ අපි ආපස්සට හදාගෙන යන්න ඕන ඇය පිසූ කියන පදේ මෙතන ඕදන කියන පදේට විශේෂණමයි තියෙන්නේ. ඇය විසින් පිසූ කියන එකයි අර්ථය. ඇය පිසූ කියලා කියද්දි ඇය විසින් පිසූ. පිසූ කියන එක කර්මකාරක පදයක්. පිසූ පිසිනා ලද කියන එකයි අර්ථය. ඇය විසින් පිසිනා ලද කියන එකයි අර්ථය ඇය පිසූ කියන එක. එතකොට තාය පචිතෝ ඕදනෝ වෙන්න ඕන. ඒ ඕදන කියන පදයට විශේෂණ නිසා පචිත කියන එක පිසූ කියන අර්ථයේ කිතකයක්නේ. ඒ පිසිනා ලද කියන එක අර්ථේනේ. එතකොට ඒකත් යන්න ඕන ඕදන පදයට විශේෂණව ඒ සමාන විභක්ති වලින්. විශේෂණ පදයන්නේ. හරි එහෙමත් තාය තාය පචිතෝ ඕදනෝ
පචිතාය
බැ පචිතෝ වෙන්න ඕන. ප්‍රථමාවෙන් තියෙන්න ඕන තාය පචිතෝ ඕදනෝ. ඇය විසින් තායක ඇය විසින් චතුත් තතියාවෙන්නේ
නෑ. බත්තාය කියන්නේ ඈ බත්තාය
බෑ බෑ. මොකද දැන්
බත්තෝ
ඔ බත්තෝ නෙමෙයි බත්ත පදේ ගන්නවා නම් අපි බත්තං කියලා ප්‍රථමාවෙන් ඉන්නේ. පචිතං බත්තං වෙන්න ඕනේ. එහෙම වුණොත් ඕදන පදේ අපි ගත්තොත් පචිතෝ ඕදනෝ. හේතුව දැන් බත්ත පදේ නපුංසක ලිංගයි. නපුංසක ලිංගයේදී ප්‍රථම ඒක වචන පදේ චිත්තං ශබ්දේ වගේනේ නිග්‍රහිතෙන් ඉවර වෙන්නේ. ඒ නිසා අර විශේෂණ පදෙත් යන්න ඕන පචිතං බත්තං. එහෙම නැත්තම් පුල්ලිංග ඕදන පදේ ගත්තොත් පචිතෝ ඕදනෝ. තාය කියන පදේ කොහොමද තතියා වෙන්නේ? ඒ පිසීම කරපු කෙනා කර්මකාරක කිතකයක් නිසා පචිත කියන පදේ. ඒක තතියවට යන්න ඕන. පැහැදිලි නේ? තාය පචිතෝ ඕදනෝ යාචකයන්ටද. පදය විභක්තිය මොකද්ද? යාචකයන්ටද කියද්දි විභක්තිය වෙන්න ඕන දීමක් ලබන කෙනා. චතුත්ති එතකොට බහුවචනයි. යාචකානංච, එතකොට දෙනුන්ටද, ඒ පදෙත් චතුත්ති බහුවචනයි. දේනුනංච, දේනුනංච, යාචකානංච, දේනුනංච, දෙනලදි, දින්නු.
දීයමානෝ
පුළුවන්. දීයමානෝ කියන්න බෑ. ඒක වර්තමාන කාලයි කිතකි.
දීයමාන
නෑ. දීයමාන දැන් දීයමාන කියන පදේ දැන් මාන ප්‍රත්‍ය වර්තමානයේ දෙන්නේ. වර්තමාන කිත කියන්නේ දැන් මේකෙදි දෙනලදි කියද්දි අතීතාර්ථයක් තියෙන්නේ.
දින්නු.
එතකොට දින්නු වෙන්න ඕනේ. දෙනු ලබයි කියලා කිව්වනම් හරි. දෙනු ලබයි කිව්වොත් වර්තමාන කාලයි. දෙන ලදි කිව්වොත් අතීත කාලය. ඒ නිසා දින්නෝ කියලා ඉන්න ඕනේ. ඒක තව ගැටලු තියෙද? හරි චිත්තය. පැහැදිලිද? රටාව පැහැදිලිනේ, වාක්‍ය රටාව නේද? හරි. ඒ රටාවේ මොනව හෝ පැහැදිලිකමක් තිබ්බොත් ඒක අහන්න ඕන. ඒක තමයි අහුවෙන්න ඕන කියන්නේ. මේ වචන සමහර ඒවා අපහැදිලි වුණත් කමන්නේ. මේක හදාගන්න විදිය අපිට පැහැදිලි වෙන්න ඕන. රටාව. හරි. ඊළඟ එක ගෞතම වංශයස්ම කියමු බලන්න. අනිත්
පාලකේ
සෑදූ කියන පදයට අපිට කත කියන එක ගන්න පුළුවන්. කරනාලද එහෙම නැත්තම් කතෝ කියලා ගන්න පුළුවන්. හා ගේහ ශබ්දේ නම් දෙවි විදියටම වර්ණගෙනවා. මතක විදිය නපුංසකරින්ගිත් වර්ණගෙනවා.
කතන් ගේහ
කතෝ ගේහෝ කියලා ගමු.
තේහි පබ්බතේ
පබ්බතේ හිද
පබ්බතේ පබ්බතේ සෑදුගේ කතෝ ගේහම්
ගේහම් හා නපුංසකරින්ගින් එහෙමද? දැන් ඔකේ ඉස්සරලම හොඳට බලන්න. ඒක තමයි. දැන් බලන්න මේ අන්තිමට ක්‍රියාපදේ තියෙන්නේ කොහොමද? එතන ඉඳන් ආපස්සට එන්න ඕනේ. ක්‍රියාපදෙත් එක්ක සම්බන්ධი තියෙන්නේ මොකක්ද? එතකොට මේ බිඳීමට ලක්ුණේ බිඳ දමන ලදි කියලානේ තියෙන්නේ. කර්මකාරක පදයක්නේ. ලද කෑල්ල තියෙද්දි මං කලිනුත් කියලා තියෙනවා. ක්‍රියාපදේ ලද කෑල්ලක් ලදි ලබයි ඒ වගේ පදයක් තිබුණොත් මේක ක්‍රියාවට ලක්වීමක් ගැනයි කියවෙන්නේ. එහෙම නැත්නම් ඒ ක්‍රියාව ලබන කෙනෙක් ගැන කියවෙන්නේ. ඒ කියන්නේ කර්මකාරකයි. පැහැදිලිනේ. එහෙමනම් මේක කර්මකාරක පදයක් මේ අවසානයේ තියෙන්නේ. එහෙනම් ඊට සමානව අපි ඊට ගැළපෙන විදිහට ගන්න ඕන නාම පදෙත් කොහොමද තියන්නේ කියලා. උක්ත වෙන්න ඕන එතකොට. ඒ කර්ම පදේ උක්ත වෙන්න ඕන. ඒ උක්ත වෙනවා කියලා කියන්නේ ප්‍රථමාවෙන් තියන්න ඕනේ. ඔව් ගේහම් කියලා ගන්න පුළුවන්. අපි ගේහෝ කියලා ගමු පුල්ලිගේ. ඒ වඩා හොඳයි එතකොට. අර්ථය පැහැදිලිද?
තේ පබ්බ පබ්බ තේ කතෝ ගේහෝ හත්ිනා
බින්ද තමයි බින්දිනවට
බන් බන්ති
බින්දි ඔබ බින්දිත කියලා කියනවා බින්න කියලා කියනවා
බින්නෝ බින්නෝ
හරි බින්නෝ හෝති කියලා දැම්මත් කමන්නේ. ඒක නැතත් ඒ අර්ථය එනවා.
හත්ිනා
හත්ති ඊකාරාන්ත හත්ති කියන එක ඊකාරාන්තයි. එතකොට දණ්ඩී શબ્දේ වගේ වර්ණකින්. හත්තින හත්ති කියන පදේ
කඩනවා කියන එක නෙවෙයි, ඒ
බන්ධිත නෙවෙයි. ඒ බඳිනවා කියන අර්ථය. බින්දති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ. එතකොට භින්න කියලා ගන්න පුළුවන්. බින්දිත කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බින්දිතෝ ගජ කියලා පුළුවන්.
ඒ ආර්ථ කියන්න පුළුවන් නේද? මේ සෑදෝගේ.
දැන් ඒ කරවන ලද. තමන් නෙවෙයි වෙන කෙනෙක් ලව්ව කරවපු ගයක්. දැන් කත කියන්නේ තමන්ම කරපු ගයක්. කාරිත කියන්නේ වෙන කෙනෙක් ලව්ව කෙරෙව්වොත්. දැන් කතෝගේ හෝ කියන්නේ දැන් මම්ම කරපු ගයක්. කාරිතෝගේ හෝ කියලා කියන්නේ මම තව කෙනෙක් ලව්ව කරවපු ගයක්. අන්න ඒ වගේ වෙනසක් තියෙනවා එකේ. ඊළඟ එක අපි කවුද? සුගතවන් සයස්ම කමන්නේ කියමු. තොට මේකේ ක්‍රියාපදේ මරණ ලදි නේද? ක්‍රියාව තියෙන්නේ මරණ ලදි. ඒකද? ඒ කියන්නේ මැරීමට ලක්ුණු කෙනාව තමයි මේකෙන් කියවෙන්නේ. මරණ ලදිනේ. කවුද මැරීමට ලක්ුණේ? සියලු මිනිස්සු. එහෙමනම් ඒ පදේ තමයි මේකෙන් උක්ත වෙන්න ඕන. ප්‍රථමාවෙන් තියෙන්න ඕනේ මේ පදේ. උක්ත වෙන පදේනේ අපි ප්‍රථමාවෙන් තියෙන්නේ. හරි. එතකොට සියලු මිනිස්සු කියන එකයි ප්‍රථමාවෙන් තියෙන්න ඕන. දැන් ගලපගෙන ලියාගෙන කියාගෙන යන්න ඕන නේද? එතකොට මෙතන මිනිස්සු කියදි බහුවචනයි. ප්‍රථම බහුවචන. එතකොට එහෙමනම් මේ මරණ ලද කියන පදේ අර්ථ කොහොමද තියන්න ඕන? ඔව්. මරණ ලද කියද්දි මාරිත. භූපති නා. එහෙම නැත්නම් ප්‍රඥා. භූපාලේන. එහෙමනම් කුපිතේන වෙන්න ඕන. කුපිතේන කුද්දේන. ඒකත් අතියවට යන්න ඕනේ විශේෂණ.
නගරං ආගත ආගතං සබ්බා මනුස්සා.
සබ්බා කියලා පදයක් හැදෙනවද?
සබ්බේ.
ඔව්. බහුවචනි සබ්බේ. සබ්බෝ.
සබ්බේ මනුස්සා.
ආගත ශබ්දේ ඒක කොහොමද ආවේ? ආවා ඌ කියද්දි ඒ මනුස්ස පදයට විශේෂණ වෙන්න ඕන.
ආගත.
ආගතා වෙන්න ඕන.
සබ්බේ මනුස්සා.
නගරං ආගතා සබ්බේ මනුස්සා.
මාරිතා හොති.
ඔව්. හොන්ති වෙන්න ඕන එහෙමනම්. එයා හොන්ති පදේ නැතත් අර්ථය සම්පූර්ණයි. හරිනේ. දෙකේ ගැටලු තියෙනවද කාට හරි? ඒ රටාවේ තියෙනම් ඉක්මනට දැන් මේ වෙලාවේ අහන්න ඕන. කුජ්ජිත කියන පදේ යෙදෙනවද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. පදයක් හදන්න පුළුවන් එහෙම. නමුත් කුද්ධ කියලා පදයක් තමයි හැදෙන්නේ. ඒ කුජ්ජති කියන ක්‍රියාපදෙන් කුද්ධ කිපුණු කියන අර්ථයයි පදයක් හැදෙනවා. නම් කුජ්ජිත කියන පදේකුත් මට පොඩි මතකයක් තියෙනවා. එහෙම වුණත් පුළුවන්. පුළුවන්. දැන් මේ කිතක හැදෙන එකම අර්ථයේ හැදෙන කිතක පද පුළුව තියෙන්න පුළුවන්. සමහර විට එකම අර්ථයේ කිතක 3-4 තියෙන්න පුළුවන්. ඒකෙන් කැමති එකක් තමන් එක ගලපලා දාන්න පුළුවන්. වනිතා ශබ්ද කුද්ධා. කුද්ධෝ. කුද්ධා කියලා බුද්ධ ශබ්දේ වගේ වර්ණ ගිනවා. අපි හිතමුකෝ ස්ත්‍රියක් කිපුනේ කියලා. එහෙමනම් ඒක එතකොට කුද්ධාය වනිතාය. කිපුණා වූ වනිතාව විසින්. මේ විදියට කුද්ධං. ඔව්. කුද්ධං කුලං. කිපුණා වූ කුලය. ඒ විදියට. හරි. ඊළඟ එක. කවුද? තේජානන්ද ආයස. පදුමතිරි ඇස්ම බරු 12 වෙනි එක. කවුරු හරි කමන්න ඉනින් සුදිය 12 වෙනි. පොතන එතකොට ඉස්සෙල්ලා ගලපගන්න ක්‍රියාපදේ මොකක්ද? වැටුනේ. වැටුනේ මොකක්ද? අත්ත. එතකොට අත්ත කියන පදේ තමයි ඕක අකර්මක ධාතුවක්. දැන් වැටෙනවා කියන එක ඒ තැනක එකත් බලන්න ඕනේ. දැන් අකර්මක ධාතු කියන්නේ මොනවද? කර්මයක් නැහැ. මම වැටුණා කියනවා. මම වැටුණා. මම වැටුනේ කුමක්ද? එවනත් දැන් උත්තරයක් තියෙද? මම වැටුනේ කොහෙද කියලා එකට උත්තරයක් තියෙයි. මම වැටුනේ කුමක්ද කිව්වොත් උත්තරයක් නැහැ. එතකොට මම නැගිට්ටා කියලා කියනවා. ඉතින් මම නැගිට්ටේ මොකක්ද කියලා හෙව්වොත් උත්තරයක් නැහැ. අන්න ඒ වගේ ක්‍රියාපද තියෙනවා. ඒ වගේ කර්මයක් නැහැනේ. අකර්මක ක්‍රියා. එතකොට ඔය අඬයි. එතකොට නැගිටි, ඉඳගනි, නිදාගනි ඒ වගේ පද ඔක්කොම අකර්මක ක්‍රියා. එතකොට ඒ වගේ එක කර්මපද යන්නේ ඒක එක ඍජු සම්බන්ධي තියෙන පදේ කත්‍රු පදේ. ඒක තමයි උක්ත වෙන්නේ. එතකොට අපිට මෙතන හොයාගන්න පුළුවන් වැටුනේ අත් බිම කියන එක ඒකට ආධාර වෙන. වැටෙන්න ආධාර වුණ පදේ සප්තමියෙන් තියන්නේ අපි භූමියන් කියලා. ඔක බුද්ධ දේශනාවේ තියෙන්නේ සප්තමිය. භූමියන් පති. භූමියන් පතති. එහෙම. සප්තමියෙන් තියෙන්නේ.
පසුව දෙනුන් විසින්
මෙහි ඒකේ අපි ඊටු ටිකත් මේ ටික කියලා ඊටු ටික
හත්තිනා.
එතකොට මේ අත් කියන එකට විශේෂණමයි ඇතා විසින් බිඳින ලද කියන පදේ තියෙන්නේ. හරි.
හත්තිනා බන්දි
බිඳිනවට මොකද්ද කියන්නේ? නෑ.
බින්න.
මොකද්ද කිවි වචනේ? බංජි. ඔව් බංජති කියන එක ගන්න පුළුවන්. හරි. බංජිත. එහෙමනම් බංජිත.
හත්තිනා බංජිත.
බංජිතං.
අත්තට කියන්නේ මොකද්ද?
සාකා.
සාකා. ලිංගය මොකක්ද? ඒක වචනද බහුවචනද?
අත්තට ඒක වචන.
ආ. එතකොට සාකානි. එහෙමනම් බංජිත පදෙත් ඒට අනුව වර්ණ වෙන්න ඕන. ශ්‍රී ලිංගේ ඒක වචනේ. බංජිතා.
සාකා. පඨවින් පඨවියන්.
භූමියන් හරි.
භූමියන්. පති.
පති. හරි. අතීත කාලනේ.
පච්චා දේනුයා
තස්ස කියන්න පුළුවන්ද? ඒ අත්තේ. එතකොට ශ්‍රී ලිංගයි.
තස්ස.
තාය. හරි. තාය.
තාය.
කොළ කියන එක?
පනානි.
ඈ? පන්න. පන්න.
පන්නානි.
පන්නානි.
භාවි.
භාවි.
කාදති කියන පදෙන් කාදිත කියලා කිතකයක් හැදෙනවා. එතකොට ඒක වර්ණ ගන්න ඕන අන්න අර කොළ කියන පදේ ලිංග විභක්ති වචනන කාදිතානි. ඒක නිසා තමයි මම කිව්වේ දැන් ඒ පැත්තින් නම් බලාගෙන යන්න කියලා. දැන් අනිත් පැත්ත අපි දැන් හුරු වෙලා තියෙන්නේ දැන් වම් පැත්තින් නම් වාක්‍ය ලියන්නනේ. දැන් මේකෙදී අපි හොඳට තේරුම් ගන්න ඕන මේකේ සම්බන්ධය තියෙන්නේ මොකක්ද. ඒ නිසා දකුණු පැත්තේ ඉඳන් ආපස්සට ගිහින් බලන්න මේකේ සම්බන්ධය මොන මොන පද එක්කද තියෙන්නේ. අපි කලින් ගොඩාක් ඒ වගේ ව ඉතින් කරපු නිසා පහු දැන් ලියලා පෙන්නන්නේ නැහැ. වෙලා යන නිසා අපි දැන් මේ ටික ඉවර කරලා පහු ඒ වගේ කීපයක් කතා කරමු. දෙනුන් ඒක වචනෙන් කියන්නේ දෙනුන් විසින් කියලා බහුවචනෙන් තියෙන්නේ නේද? හරි. දෙනුන් විසින් බහුවචනෙන් තියෙන්නේ.
අත බින්නා කියන්නේ බැරිද? බින්නා සාප.
ඈ? බින්න.
බින්නා සාප අර විශේෂණ
අත්තිනා
බින්නසා බින්දුනු බින්න කියද්දි බින්දුනු කියන අර්ථය තියෙන්නේ. බින්දින ලද බින්න පදේ ඔය අත්තක් වගේ කඩන එකට යොදනවාද කියන එක. දැන් බින්දින බින්දින ඈ කඩනවා කියන එක බංජිත කියන එක වඩා හොඳයි. මොකද දැන් බින්දිනවා කියන එක අපි කියන්නේ ඕන මුට්ටියක් බින්දෙනවා. ඔව් ඒ ඉතින් කඩනවාට කියන්නේ අතු බින්දිනවා කියලා කියන්නේ අතු කඩනවාට. ඒ තැනක දැන් සිංහලයේ වුණත් අපි ඒ සමාන වචන තිබුණාටම ඒ හැම එකම හැමතැනම යොදන්න බෑ. දැන් ව්‍යවහාරයේ අර්ථය සමාන වුණාට ව්‍යවහාරයේ අපි හැම එකක්ම එක විදිහට යොදන්නේ නැහැ. ඒ නිසා දැන් මම පොඩ්ඩක් බලලා කියන්නම් උනම් පස්සේ මේ වගේ තැනක බින්න කියන එක යොදන්න පුළුවන්ද කියන එක. අර වචනේ කොහොමද ගැලපෙනවා? වංජිත කියන එක තමයි සාමාන්‍යයෙන් වංජති කියන එක තමයි අතු වගේ දෙයක් කඩනවට කියන්නේ. නේද?
නැත්නම් වර්ණගෙන විදිහ බින්නානේ.
ඔව්. ඒක යෙදෙනවා නම් ඒ විදිහට හරි. හරි. 13 වෙනි එක. අරිය චිත්තයස්ම.
මේ දැවිය විසින් රාජ දේවියෙක්ගෙන් ඈත ලැබුණු මල්දම අන්දරියකට දෙන ලදි. දෙන ලදියකට යටත් වෙන්නේ මල්දම.
මල්දම. හරි.
එතකොට ඒක බහුවත් මේ වනිතා විදියට.
ඔව්. මාලා. මාලානේ. හරි.
තාය ධාරි කාය කාය දේවියා තස්සා.
හරි. රාජදේවියා තස්සා. රාජ කැලණ නැතත් ගැටලුවක් නැහැ.
රාජදේවියා තස්සා.
ලැබුණු කියන එක ඒතකොට මල්දම පදයට විශේෂණව යන්න ඕන.
ලද්දා.
හා.
ලද්දා මාලා අඤ්ඤං ධාරිකං දදී. දදී.
ධාරි විභක්තිය මොකද? දන් දැරියකට කියද්දි.
ෘතියන්.
එහෙමද?
හොඳයි. ආ මේ චතුත්.
හා.
ධාරිකාය
අඤ්ඤාය ධාරිකාය හා
දදි
ඔව් දෙනලාදි කියන්නේ ඒක කිතකේකින් කියන එක හොඳයි එතකොට දින්නපදි
දින්නා
හරිනේ අර එතකොට දින්නා පදේ වර්ණගින්න ඕන මාලා පදේ දිහා බලාගෙන දෙනලාදි කියන නාම පදේනේ පැහැදිලි නේද
දින්නා
කියන්නේ දින්නෝ
ඔතනදී දින්නා හෝති
හෝති කියල දැම්මත් කමන්නේ නැතත් කමන්නේ. දැන් ඔය හෝති පදේ ඊට පස්සේ දැන් ප්‍රථම පුරුෂයේ පදයක් උක්ත වුණොත් තමයි හෝති කියලා දාන්නේ. ඒකවචන පදයක්. ප්‍රථම පුරුෂ බහුවචන පදයක් උක්ත වුණොත් හොන්ති. මධ්‍යම පුරුෂ ඒකවචන පදයක කියන්නේ ත්වං කියන පදයේ යෙදුනොත් එහෙම උක්ත පදයේ විදියට හෝහි. ඊට පස්සේ බහුවචන නම් හෝත. ඒක උත්තම පුරුෂ ඒකවචන නම් හෝමි බහුවචන නම් හෝම. ඉතින් ඒක අවශ්‍ය නැහැ. ඉතින් ඒ ටික නැතුව අර්ථය පැහැදිලි. ඒ නිසා ඒ ටික දාන්න අපි පස්සේ උනම් ඒ ටිකත් මම දෙන්නම්.
ඒක
අවශ්‍ය නැහැ. ඒතකොට දැන් ඒ ටික දාපහම ටිකක් පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද බුද්ධ දේශනාවේ බහුලව තියෙන්නේ ඒ ටික නැතුව කිතකය විතරයි. මම පස්සේ අපි කතා කරගෙන යන දේ ටික පෙන්වන්නම්. ඊළඟ සතියේ මම ඉඳ ලැබුණොත් ඒ ටික අද පොඩ්ඩක් උත්සාහවත් වුණා අදහසක් දෙුණා ඒ ටිකේ උදාහරණ ටිකක් ගෙනල්ලා පෙන්නන්න මේ වෙලාව ටිකක් මදි වුණා මම එහුණොත් ඊළඟ දවසේදී උදාහරණ ටිකක් ඒ කිතක වලින් විතරක් නැවතිලා තියෙන තැන් අපි කතා කරමු හරි
ඒක උත්සාහ වේ හෝති කියන වචනේ දැන් අපි මේ අතීත කාලෙකින් මේ දාන්නේ
ඔව්
දිනලා දේවිය හරි මොකක් හරි එහෙම ඒතකොට හෝති කියලා සාමාන්‍ය අපිට තේරෙන්නේ වර්තමාන කාලෙන් වගේ වේදනාව වගේ එහෙම මේ අතීත කාලෙන් කියද්දි ඒක කොහොමද දැනගන්නේ
ඔව් ඒකේ දැන් අර්ථය ඇත්තටම දෙන ලද්දේ වෙයි කියපුවාම කල්ක අර්ථය
දෙන්නේ
කලින් කියපු දෙයක් ඒකේ අර්ථයට ගැටලුවක් ඉන්නේ නැහැ
ඒ හෝති කියන එක
අවශ්‍යම නැහැ ඒ නිසා ඉතින් ඒක අහෝසි කියලා අතීතෙන් තියන්නත් පුළුවන් ඕන්න. අහෝසි අහේසුන් ඒ විදියට වෙයි විය කියලා. හැබැයි එහෙමනම් සාමාන්‍යයෙන් තියන්නේ නැති තියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ හෝති කියලා නම් තිබුණු දැන් ගොඩක් තියෙනවා. හැබැයි එහෙම නැතුව තියෙන දැන් ඊටත් වැඩි. ඒ කියන්නේ කිතකය නිකම්ම තියෙන තැන්. ඒ නිසා මේ කිතකය විතරක් තියලා එතන දැන් කිතක පදේ විතරක් තිබ්බොත් ඒ වාක්‍යයේ ක්‍රියාපදයක් නැහැ. ඒ ක්‍රියාපදයේ කටයුත්ත කරන්නේ මේ නාමපදයකින් කිතක නාමය. අපි ඒ නිසානේ කලින් කතා කරේ නේ දැන්. ඒ ක්‍රියාපදයක කටයුත්ත කරන්න පුළුවන් පද කීයක් තියෙනවා කියලා කිව්වද? ක්‍රියාපදයක කටයුත්ත කරන්න පුළුවන් නේ හරි චිත්තයසම. 3යි. ඔව් මොනවද? නෑ. ක්‍රියාපද ඒ ආඛ්‍යාත ක්‍රියා, කිතක ක්‍රියා, නිපාත ක්‍රියා. මම කිව්වේ නැද්ද එහෙම එක? ඔව්. කිතක ක්‍රියා, ආඛ්‍යාත ක්‍රියා, නිපාත ක්‍රියා. එතකොට නිපාතත් එතන තැනක ක්‍රියාවක කටයුත්ත කරනවා. කිතක ක්‍රියාවක කටයුත්ත කරන වෙලෙදි අවස්ථාව තමයි අපි දැන් මේ කතා කරේ. ඉතින් ආඛ්‍යාත ක්‍රියා ඒක ඉතින් අපි පැහැදිලි නේ. හරි.
මේ දැල්සන්නේ දැන් දදි ඊ දදි.
ඔව්.
ඒක තමයි
ඔව් පුළුවන් එහෙම ගන්න. නමුත් ඊට වඩා ඉතින් හොඳයි අර කිතකේකින් තියෙන එක පැහැදිලි. කියන්නත් ලේසි නේ නේද? ඒ කියන්නේ දාදහතුන් පස්සේ දදාති කියන පදෙන් දදාති කියන එක වර්තමානනේ. ඊට පස්සේ වර්තමාන ආඛ්‍යාත ප්‍රත්‍ය අපි අයින් කරනවා. දැන් මේක කර්මකාරකයට ගන්න ඕනනේ. කර්මකාරක ය ප්‍රත්‍ය එකතු කරනවා. ඊට පස්සේ අතීත කාල ඊ ප්‍රත්‍ය එකතු කරනවා. අදැම විට මේක යන්නේ නුත් කෙලවර වෙනවනේ. ඒ නිසා මේ කැමති විදිහකට ඉතින් මේක හදා ගන්න පුළුවන්. එතකොට මේ දෙවිදියටම ඔව් මේ දාදහතුවේ පොඩි වෙනසක් වෙනවා. ආ යන්න මේ කර්මකාරකයේදී ඊ යන්නක් වෙනවා. ඒ මොකද මෙතන ඊය කියලා කොටසක් එකතු වෙනවනේ. මතක ඇති අතීත මේ කර්මකාරකයේදී කර්මකාරකයේදී ය ප්‍රත්‍ය එකතු වෙද්දී විකල්පයෙන් ඊ යන්නක් මුලට එනවා කියලා අපි කතා කළා. මතක ඇති නේ? එතකොට ඒ නිසානේ පචති කියන එක පචීයති වුණා කර්මකාරකයේදී. එතකොට ය මේක මේ යයන්න කියන්නේ කර්මකාරක ප්‍රත්‍ය. කර්මකාරක ප්‍රත්‍ය. එතකොට මේ විදිහට ඊ යන්නක් ඊට මුලින් ඇතැම් විට එනවා. හැම වෙලෙම නෙවෙයි. එතකොට මේක දදී කියලා තමයි පදේ හැදින්නේ.
හැම තිස්සෙම ඊයේ
නැද්ද සමිනු? නෑ නෑ. අනිවාර්යෙන් මේක එනවා කියලා කතාවන්නේ. ඒ නිසානේ දැන් පච්චති කියලා පදේකුත් හැදෙන්නේ. මේ පච්ච ධාතුව. ඊට පස්සේ කර්මකාරක ය ප්‍රත්‍ය එකතු වුණාම මෙතනින් ඊ යන්න කාව පචීය කියලා කොටසක් හැදෙනවා. එතකොට පචීයති පචීයන්ති කියලා හැදෙනවා. එහෙම නැතුව මේ ඊ යන්න නැතුව මේ චයන්නයි යයන්නයි එකතු වෙලා ඔච්ච කියන ආදේශයකට ගිහිල්ලා පච්චති පච්ඡන්ති එහෙමත් පද හැදෙනවා විකල්පව. ඒ නිසා මේ ඊ යන්න එනවා කියන එක අනිවාර්යෙම හැම වෙලෙම එන්න මොන කියලා කතාවන්නේ. එතකොට මෙහෙමත් පද හැදෙන්න පුළුවන් පච්චති. ඔව් ඊ යන්න යෙදෙන තැනුත් ගොඩක් තියෙනවා. ඉතින් කෝකද වැඩිපුර යෙදෙන්නේ කියන එක ඉතින් අපිට එහෙම කියන්න ටිකක් අමාරුයි. දෙවිදියම යෙදෙනවා ක්‍රම දෙකම යෙදෙනවා කියන එක මතක තියාගත්තම හරි. හරි. මේක තිබුණොත් තේරුම් ගන්න ටිකක් ලේසි නේ. ඊ යන්න තියෙන තැනක් අපිට ප්‍රත්‍ය මේ තේරුම් ගන්න ටිකක් ලේසි. මේ කර්මකාරකයි කියලා අල්ලගන්න ලේසි. හරි. වැඩි ඉතින් අපි දෙකම දැනගෙන ඉන්න ඕන. මොකද බුද්ධ දේශනාවේ දෙවිදියටම තියෙන නිසා. හරි. අපි ඉක්මනට එහෙමනම් ඉතිරි ටික කතා කරගෙන යමු නේද? කර්මකාර තව එකක් තියෙනවා නේ. කවුද? අරිය විලාසය. ඒක ඔවුන් විසින් ඔවුන් විසින් කරගන්න. අනුත් වෙන්න ඕනනේ.
ඒකේ ඉනන්තෝ අස්සෝ
මිලදී ගත් කියද්දී කොහොමද පදේ හැදෙන්නේ? ඈ නේද මේක කිතකයක් වෙන්න මේ පූර්ව ක්‍රියාවක් නෙවෙයි. මිලදීගෙන නෙවෙයි. මිලදී ගත් අස්වා. එතකොට
කීතෝ
වෙන්න ඕන. කීතෝ අස්සෝ
මෙතෙන්ට ගන්නේ ඉතාලි
නේ නෑනේ. දැන් ඒ දැන්
ඉතින් ගන්න ලද
හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අවසාන ක්‍රියාවක් කවදාවත් මේ විශේෂණයක් විදියට එනවද? අවසාන ක්‍රියාපද විශේෂණ වෙන්නේ නැහැ කවදාවත්. ඒක මතක තියාගන්න. දැන් මේක අවසාන ක්‍රියාපදයක්. පැහැදිලිද? අවසාන ක්‍රියාපද දැන් කිතකයක් විශේෂණයක් විදියට යෙදෙන්න පුළුවන්. අවසාන ක්‍රියා කවදාවත් විශේෂණ විදියට එන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. දැන් කිතකයකින් කෙරෙනවා අවසාන ක්‍රියාවේ කටයුත්ත. අවසාන ක්‍රියාවෙන් හැම වෙලෙම කිතකවල කටයුතු කරනවා කියලා හිතන්න එපා. පැහැදිලි නේ? හරි. එතකොට දැන් විශේෂණ විදියට කවදාවත් අවසාන ක්‍රියාවක් එන්නේ නැහැ. අවසාන ක්‍රියාවේ පැහැදිලි නේද? අවසාන ක්‍රියා කියන එක කියන්නේ අර තී අන්ති සීතමීම ඒ වගේ ඒ ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු ක්‍රියාපද. ඒව කවදාවත් විශේෂණයක් විදියට එන්නේ නැහැ. ඒව වෙනුවට කිතකයක් දාන්න පුළුවන්. ඒ කතාව හරි. හරි නේද? එතකොට මිලදීගත් කියන පදේ අපි හදන්නේ අතීත කර්මකාරක කිතකයකින්. කීත අර්ථ ප්‍රත්‍ය අතීත කර්මකාරක ත ප්‍රත්‍ය අපි අර මෙතන ටේබල් එකක් ඇඳලා පෙන්නේ නේද? ඒකේ අටවෙනියට නේද තිබ්බේ? කෙලවරේම අටවෙනියට තිබුණේ. අටවෙනි කොටුවේ. අන්නේ ක්‍රමයට හැදෙන්නේ. එතකොට කීතෝ අස්සෝ සොරා විසින් සොරෙකු විසින් චෝරේන ගෙන යන ලදී. ඒකත් එතකොට එන්න ඕන අර ගෙන ගියේ ගෙන යන ලද්දේ අශ්වයානේ. ඒ අශ්වයා කියන පදේ දිහා බලාගෙන හටෝ හටෝ හෝති හෝති නැතත් කමන්නේ හටෝ ගෙන යන නීත පුළුවන් නීතෝ හෝති නීතෝ කිව්වත් හරි හරි නේද එහෙමනම් ඉතිරි ටික අපි ඉක්මනට බලාගෙන යමු ඒ ටිකක් තවත් 10ක් තියෙනවා මේ ටික ඉක්මනට කර්මකාරකයට ඔව් ගැටලුද නෑ අවසාන දැන් විභක්ති ප්‍රත්‍ය නෙවෙයි ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කොටසක් අපි කතා කරන්නේ තී අන්ති සීත මීම ඒ ටික ඒකේ අතීත පද නෙමේ ඊ උන් ඕ ත ඒ විදිහට තිබුණේ ඒ ටික එකතු කළා නම් යම් ධාතුවකට ඒකට කියනවා අපි අවසාන ක්‍රියාවක් ඒවා කවදාවත් ඒවා නාම පදයක විශේෂණයක් විදිහට එන්නේ නැහැ නාම විශේෂණ වෙන්නේ නැහැ දැන් නාම විශේෂණ විදිහට එන්න පුළුවන් ඒවා ටිකක් අපි ගැන අපි කතා කරන්නේ මොනවද අර ගුණ නාම උස මිටි ඒ වගේ දේවල් නාම විශේෂණ විදිහට එන්න පුළුවන් ඊට පස්සේ කිතක පද වලින් සමහරක් කිතක දැන් ඔය අන්තමාන කිතක ඒ වගේම අතීත කාලමේ ත තවන්තු තාවී කියන ප්‍රත්‍යක තුර හැදුණු අර පචිත පචිතාවි පචිතවා ඒ වගේ කිතක පද අතීත කර්මකාරක කිතක එතකොට අතීත කතුරුකාරක අර දැන් ඔය කියපු පචිතවා ඒ වගේ කිතක ඔය ටික ඒ වගේම ඊට අමතරව සංඛ්‍යා ශබ්ද ඔය දේවල් විශේෂණ පද විදිහට යෙදෙන්න පුළුවන් නාම පදයක පැහැදිලිනේ එහෙම නැතුව මේ අවසාන ක්‍රියාපදයක් නාම විශේෂණයක් වෙන්නේ නැහැ හරි ඔහු යයි කියලා කිව්ව යන මිනිහා කියන එක වෙනයි ඔහු ගියා කියපුවාම ඔහු යනවා කියලා කියපුවාම ඔහු යනවා මිනිසා කියලා අපි සිංහලෙන් කියන්නේ නැහැ නේද ඔහු යනවා මිනිසා දැන් යන මිනිසා කියන එකට සමානව යනවා මිනිසා කියලා අපි කියන්නේ නැහැ නේ මිනිසා යනවා කියන එක අනිත් පැත්ත හරවලා අපිට වාක්‍ය කියන්න පුළුවන් යනවා මිනිසා කියලා ඒක අර්ථය වෙන එකක් යන මිනිසා කියන එකයි මිනිසා ගියා කියන එකයි වෙනස් නේද එතකොට ගියා මිනිසා කිව්වත් ඒක වචන මාරු වෙලා මේ අර අර්ථෙම තියෙනවා මිසක් ඒ යන්නා වූ මිනිසා කියන අර්ථය නෙවෙයි ඒක පැහැදිලි නේ නේද අපේ හැදෙලිද තව ටිකක් පැටලුණා නෑ අවසාන ක්‍රියාව අවසාන ක්‍රියාව එහෙම මතක තියාගත්තම හරි අපි ආඛ්‍යාත ප්‍රත්‍ය ඇත්තරම දැන් අපි දැනට ඉගෙන ගත්තේ වර්තමාන ප්‍රත්‍ය ටික ඉගෙන ගත්තා ඊට පස්සේ අපහු පංචමී කියලා අර කොටසක් ඉගෙන ගත්තා මතකයි ඇති නැහැ අර තු අන්තු හීත මීම විධික්‍රියා කියලා එහෙම ඉගෙන ගත්ත හයක් වර්තමාන කාල කියලා හයක් ඉගෙන ගත්තා ආපහු අනාගත කාල කියලා තව හයක් ඉගෙන ගත්තා ඊට අමතරව අතීත කාල ඊ උන් ඕ ත ඉන් උන් හා කියලා තව හයක් ඉගෙන ගත්තා 24ක් ඉගෙන ගත්තා ඊට වඩා තව තියෙනවා තව කාල කිහිපයක් තියෙනවා ඒවා අපිට නිතර යෙදෙන ඒවා නෙවෙයි සමහර ඒවා නම් යෙදෙන ඒවා තියෙනවා අපි ඒවා ගැන වැඩි විස්තර දෙවෙනි පොතේදී කතා කරන්නේ ඒ නිසා දැනට ඒවා වැඩි ඒ ගැන අපි විස්තර කතා කරන්නේ නැහැ ඒ නිසා දැන්ට මතක තියාගන්න දැන් ඒ කතා කරපු ඒවට තමයි එතකොට ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කියන්නේ. උස්සති සම්ති ඉස්සසි උස්සත ওই විදිහට අනාගත කාලය ආවේ. ඒවත් අවසාන ක්‍රියා හැදෙන ආඛ්‍යාත ප්‍රත්‍ය. එතකොට ඒක මතක තියාගන්න මේ ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු වෙලා හැදෙන ඒවා අවසාන ක්‍රියා. ඒවා විශේෂණ විදිහට එන්නේ නැහැ. හරි. එහෙමනම් ඊළඟ ටික අපි ඉක්මනට බලාගෙන යමු. අද අලුතෙන් ආපු ආශ්‍රමතුන්ලට දෙමු අපි මේ ටික නේද? ඊළඟ ටික ලේසියිනේ. හරි. වඩ්ඩකි ගේහානි කරෝති. මෙතන ගේහ ශබ්දය නපුංසකලින්ගෙන් අරන් තියෙන්නේ. කරෝති අපි යෝක දැන් ආපස්සට ඉක්මනට හදා ගන්නවා. මේකේ කත්‍රෝ කවුද? ඉක්මනට කියමු උත්තර දෙමු නැත්නම් වෙලා යනවා. කර්මය ගේහානි. ක්‍රියාව කරෝති. එතකොට මේ කරෝති කියන ක්‍රියාව හැදුනේ කර කියන ධාතුවකින්. අපි මෙහෙම තමයි ක්‍රියාපදේ හැදුනේ. මේක ධාතුව. ඊට පස්සේ දැන් අපිට ඕන මේක කර්මකාරකයට හරව ගන්න. ඉස්සෙල්ලාම කරන්න ඕන කර්මකාරකයට හරවන්න අපි ඉස්සෙල්ලාම කරන්නේ කර්මකාරක ප්‍රත්‍ය එකතු කරනවා ධාතුවට. හරිනේ. දැන් මේ කෑල්ල තමයි දැන් අපි කලින් කතා කළා ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින් මේ කොටසට සාමාන්‍ය කර්තෘකාරක ක්‍රියාපදේ නෙමේ කරෝති කියන්නේ. එතකොට ඒක අපි මේ කොටසට කිව්වේ ධාතුවට මේකට අපි කිව්වා විකරණය කියලා. ඒ විකරණය එකතු වුණාම ඒ දෙකට අපි නමක් කිව්වා අංගය. මේකට අපි කියනවා කර්තෘකාරක අංගය. මොකද්ද කරෝ? එතකොට ඕක තමයි ওই කරෝ කියන කර්තෘකාරක අංගයට තමයි තී අන්ති සීතමීම ඒ ටික එකතු කරන්නේ. එතකොට කරෝති කරොන්ති කරෝසි කරෝත කරෝමි කරෝම කියලා පද ටික හැදෙනවා. ඒ විදිහටම අපි දැන් කර්මකාරක අංගය හදා ගන්න ඕන. කොහොමද? ධාතුවට දැන් මේ ඕයනු ඕයන්න එකතු කරන්නේ නැහැ. මොකද මෙතන මේ යයන් එකතු වෙන නිසා ඒ වෙනුවට තමයි මේ කර්මකාරක ය ප්‍රත්‍ය එකතු වෙන්නේ. ඊට කලින් මේ ඊ යන් එකතු වුණා. ඊට පස්සේ ඔන්න කාරීය කියලා කර්මකාරක අංගය හැදුනා. මේකට කියනවා කර්මකාරක අංගය. කර්මකාරක අංගය. හරිනේ. ඊට පස්සේ දැන් මේකට අර විදිහටම තී යන්ති සීතමීම ඒ ටික එකතු කරගෙන යනවා. කාරීයති කාරීයන්ති කාරීයසි කාරීයත කාරීයාමි කාරීයාමි. පැහැදිලිද කතාව? හා. එතකොට මේකේ අර්ථය හැබැයි දැන් මේකේ අර්ථය කරෝති කියන්නේ කරයි. කාරීයති කියන්නේ කරනු ලබයි. කරනු ලබයි. පැහැදිලිනේ? කිරීමට ලක් වෙනවා කියන එකයි අර්ථය. කිරීමට ලක් වෙනවා. හරි. එතකොට මේ වාක්‍යයේ අපි
මේ දැන් අර දෙයිලා කිවි
පච්ච
ප්‍රත්‍යේ මේ අර තී අයින් කරපුවාම මේ කර්මකාරකයට හදන්නේ ඒක විතරනේ අයින් කරන්නේ
තියන්න විතරයි.
ඔව්. නම් දැන් කරෝ කියන ගැල්ලාවේ නැහැ.
හරි. දැන් ඒක කලින් එකෙත් අයින් කළා. දැන් අපි පචති කියන එකේදී
පචති මං කිව්වේ කර්ම කර්තෘකාරක අංගය හොයාගන්න තමයි මේ කැලල අයින් කරන්න කියලා කිව්වා.
අංගය හොයාගන්න.
එහෙම නැතුව මේකෙන් ඇත්තරම මෙතන පච ධාතුවේදී හැදිලා තියෙන මෙතෙන්ට අයන්නකුත් එකතු වෙලා. ඒක මං කිව්වා.
පචති කියන පදේ හැදෙන්නේ පච ධාතුව බුවාදී ගණයි කියලා මං ඒ විස්තරේකුත් කලින් කිව්වා. ඒකෙදී අයන්නක් තමයි එකතු වෙන්නේ විකරණ ප්‍රත්‍ය විදියට. මුල පෙරලලා පොඩ්ඩක් බලන්න ඕන. එතකොට පච ති කියන එක තමයි පචති කියලා හැදුනේ. මොකද ආයන්න මේකෙත් තියෙනවා ඒක අයින් වෙලා යනවා. ඊට පස්සේ පචති කියලා හැදෙනවා. ආයෙත් දැන් අයන්නක් අයින් වෙලා අයන්නක් එකතු වෙනවා නේද? එතකොට වෙනසක් වෙන්නේ නැහෙනේ. ඒ නිසා තමයි මේකේ මෙතනදී මීට වඩා මෙතන පොඩ්ඩක් හැදෙන විදිය වෙනසක් තියෙන්නේ. මීට වඩා හැබැයි ලොකු වෙනසක් නැහැ. මතක තියාගන්න තියෙන්නේ මේ රටාව දැන් අර කමත කරගන්නකො මේක මතක තියාගන්නකො දැන්.
හරි. ඒක බුවාදී ගණයේදී පමණ දෙහිමයේදී
අයන්නක් එන්නේ බුවාදී ගණයේදී. ඒ ධාතු ගණ හතක් තියෙනවානේ. ඒක හතට බෙදුනේ. ඒ ගැන විස්තරයක් කියවන්නේ නේද මම? හරි. ඒ ටික පොඩ්ඩක් හිමීට බුද්ධ දේශනාවේ තියෙන විදිය.
ඔව් ඔව් ආව කරෝ එහෙම අරිගෙන
නෑ. දැන් ඒ ටික ව්‍යාකරණයේදී කියනවා. දැනට ඒ ගැන හිතන්න එපා. දෙවෙනි පොතේදී ඒ ගැන විස්තරයක් එනවා. දැන් අපිට මේ දෙක ගලපලා බලලා දැන් කරෝති පදෙයි කරීයති කියන පදෙයි දැක්කම් අපිට ඊට පස්සේ මේක මොන ධාතුවද කියලා මොන ඝණයටද අයිති කියලා හොයාගන්න පුළුවන්. ඒවා අපි දෙවෙනි පොතේදී කතා කරමු. මොකද දැන් මෙතනදී කරෝ කියලානේ හිටින්නේ අංගය. මෙතන කරීය කියලා තියෙන්නේ. එතකොට මේකේ ඊය ප්‍රත්‍ය අයින් කරපුවම කර කියලා හිටිනවා කියලා පේනවා ධාතුව. එහෙමනම් මේකේ මේ ඕ යන්න වැඩිපුරයි තියෙන්නේ කියලා ඒ පැත්තෙන් එහෙම හිතලා අපිට හදාගන්න පුළුවන්. හරි. ඒව ගැන අපි පස්සේ කතා කරමු. දැනට මේ විදිහට මතක තියාගන්න මේක තනු ආදී ගණයට අයිති ධාතුවක් කර ධාතුව. ඒ තනු ආදී ගණයේදී ඕ සහ ඉර කියන ප්‍රත්‍ය දෙක තමයි යෙදෙන්නේ විකරණයේ විදිහට. ඒව ගැන දැනට වැඩි විස්තර ඕන නැහැ. ඒ නිසා තමයි කෛරති කියලා පදයක් වර්තමාන කාලේ කර්තෘකාරකයේ හැදෙනවා කර ධාතුවේ. ඒ මෙන්න මේ ඉර කියන ප්‍රත්‍ය එකතු වෙලා මේක විදියට. එතකොට ඕ ඉර කියන දෙකම එන්න පුළුවන් මේ ධාතුවත් එක්ක කර කියන ධාතුවත් එක්ක. ඒවා අපි පස්සේ කතා කරනවා. ඒ නිසා දැනට එච්චර හිතන්න එපා. දැනට මේක විතරක් මතක තියාගන්න. නැත්නම් දෙවෙනි පොතේදී කරන්න දෙයක් නැති වෙනවනේ නේද? හරි. මේ ඔක්කොම මෙතන කියන්න ගියොත්. හරි. ඒ නිසා දැනට මේ විදිය මතක තියාගන්න. මේ අංගය හොයාගන්න විදිය මතක තියාගන්න. එතකොට ඇති. කර්තෘකාරක අංගය කර්මකාරක අංගය කරීය. ඊට පස්සේ ඒක ගලපලා මෙයා කරගෙන යනවා. තව ගැටලුව තියෙද? තියෙන ඉක්මමට දැන් අහන්නේ. නැත්තම් වෙලා යද්දි
පැටලි. බුආදී ගණ ටික දීලා
දීලා නැද්ද? ඒ ගණ ගැන විස්තරයක් කළේ නැහැ. කළා නේද? දෙවෙනි පොතේදී කතා කරනවා කියලා නෙමෙයි. පොඩ්ඩක් විස්තරයක් නම් කළා. මට පොඩි මතකයක් තියෙනවා. ඔව් මොකද ඒ ටික මෙතන විස්තරයක් ලොකුවට අවශ්‍ය නැහැ. එහෙම කතා කරන්න ගියොත් ඊට පස්සේ මේ පැටලෙනවා. ඉතින් සරල තැන ඉඳන් එපාය නේද කරගෙන යන්න. ඉස්සෙල්ලා හොඩිය ඉගෙනගෙන තමයි අපි මේ ඊට ටික නේද. නැත්තම් එක වසරෙදිම A level සිලබස් එකක් උගන්වන්න ගත්තොත් නේද එපා වෙනවනේ. ඒක නිසා ඉතින් අපි සරල ටික කරන් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ටික පස්සේ බලාගෙන යන්න. මේ හැදුණු විදිය මේක පැහැදිලි නේ නේද? මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපි හැදිලි තැනක් ඉක්මනට අහන්න. නැත්තම් වෙලා යනවා ඒක. හරි නේද? හරි. එහෙමනම් මේ කරෝ කියන අංගය අපි අරගෙන ඒක වර්ණගනවා කර්තෘකාරකයේදී. කරීය කියන අංගය අපි අරගෙන කර්මකාරකයේ වර්ණගනවා. පැහැදිලි නේ? එතකොට මේකෙදී ගේ හානි කියලා තියෙන්නේ. ගෙවල් කියලා. කර්මපදි දැන් කර්මකාරක වාක්‍යයක ක්‍රියාපදයේ තියන්න ඕන කර්මය දිහා බලාගෙන ක්‍රියාවත් සම්බන්ධයේ තියෙන්නේ කර්මපදෙත් එක්ක. එහෙමනම් ගේහානි කියන පදේ ප්‍රථමාවට එන්න ඕන. ප්‍රථමාවත් ගේහානිම තමයි. තේරුණානි? එතකොට ක්‍රියාපදෙත් බහුවචනෙට යන්න ඕන. කරීය ඊට පස්සේ අන්ති. කරීයන්ති වෙන්න ඕන. පැහැදිලිනේ? වඩ්ඩකී කියන පදේ මකේටද යන්න ඕන? තතියාවට යන්න ඕන. කර්තෘපදී කර්මකාරකේට යද්දි තතියාවට යනවා. කර්තෘකාරක වාක්‍යයේ කර්තෘපදී අනුක්ත කර්තෘ තියන්නේ තතියාවේ. හා. එහෙමනම් වාක්‍ය කියමු බලන්න කවුද? අපි අලුත් ආස්ම කෙනෙකුට දෙමු නේද? ඡන්ද කිත්ති ආස්ම කියමු.
වඩතිනා
ගෙවල් ඒ පදේ ගේහානි කියන පදේ ප්‍රථමාව මොකද්ද? ඒකේ ප්‍රථමා පදේ මොකද්ද? ගේහානිම තමයි. නපුංසකලිංග බහුවචනයි. එතකොට ගේහානිමයි. ඒක ප්‍රථමාවට එන්න ඕනනේ. ගේහානි. කරනු ලැබෙයි ලැබෙත්. කරනු ලැබෙත්. එතකොට වඩ කිනා ගේහානි කරී යන්ති. හරිනේ නේද? හරි. ඊළඟ එක දැන් මෙච්චර විස්තර කරන්න ඕනේ නැහැ. ඉතිරි ටික අපි ඉක්මනට මං ක්‍රියාපදේ හැදෙන විදිය දැන් හොයාගන්න පුළුවන්. ආකඩ්ඩති කියන ආකඩ්ඩති ඕක කඩ කියන ධාතුව හැදෙන විදි අපිට අවශ්‍ය නැහැ. තියන්න අපි අයින් කරගත්තා. ඊය කියන කොටසක් එකතු කරගන්න. ආකඩ්ඩීයති. එතකොට බලන්න ඕන කර්මපදේ ඒක වචන නම් ඒක ප්‍රථමාවට දාලා ක්‍රියාපදෙත් ඒක වචනින් තියෙනවා. මෙතන තියෙන අස්සෝ රතං කියලානේ. රතය තමයි කර්මපදේනේ. එහෙනම් ඒක අපි ප්‍රථමාවට ගද්දි රතෝ. එතකොට ඒක වචනයි. එහෙනම් ක්‍රියාපදෙත් ඒක වචන වෙන්න ඕන. අස්සෝ කියන කතරෝපදේ තතියවට යන්න ඕන. ඒ ටික අපි කලින් ලියාගත්තා නේද? මේ කර්මකාරක වාක්‍යයක් හදාද්දි තියෙන්න ඕන පියවර ටික. ඒ ටික පස්සේ ආයෙත් මුලින්ම බලලා තියාගන්න. එහෙම නැත් වෙන්න ඕන දේ තමයි කර්තෘකාරක වාක්‍යයේ තියෙන කර්තෘපදී තතියාවට යන්න ඕන. කර්තෘකාරක වාක්‍යයේ තියෙන කර්මපදී ප්‍රථමාවට ඉන්න ඕන. කර්තෘකාරක ක්‍රියාපදී ඒ උක්ත වුණ කර්මය දිහා බලාගෙන කර්මකාරක වාක්‍යයක් විදිහට තියෙන්න ඕන. ඔය ටික පිළිවෙල මතක තියාගන්න. එතකොට වාක්‍ය හදාගන්න ඉච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේක ඉක්මනට කියමු බලන්න ආනන්දයස්ම.
අස්සේන රතු
ක්‍රියාපදේ මේ විදිහට හදාගන්නවා. මේ කැලල එකතු කරලා තියන්න අයින් කළා. මේ කැලල එකතු ආකඩ්ඩීයති. අස්සේන් අස්සෝ රතං ආකඩ්ඩති කියන්නේ අශ්වයා රතය আদি. ඊළඟ එක කර්මකාරක දාපහම අශ්වයා විසින් රතය අදිනු ලබයි. එතකොට අස්සේන රතෝ ආකඩ්ඩීයති. ඊළඟ එක දාසා අස්සේ ආහාරින්සු. අන්න අතීත කාලෙට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි කොහොමද ඔක ඉක්මනට හදලා බලා ගන්න ඕන. ආහාරින්සු කියද්දි කොහොමද පදේ හැදිලා තියෙන්නේ? ආයන්න හර කියන ධාතුව ඉන්සු කැලල එකතු වෙලා. දැන් මේක අතීත කාලයි කියලා එතකොට ඉක්මනට තේරුම් ගන්න ඕන. ආහාරින්සු. එතකොට අපි මොකද කරන්න ඕන? කර්මකාරකයට ගන්න මේ ආඛ්‍යාත ප්‍රත්‍ය අයින් කරනවා. ඒකට ඊය කැලල එකතු කරනවා. එතකොට ආහාරීය ආහාරීය කියලා අංගය හැදෙනවා. මේකට අර විදිහටම ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරනවා. අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍යය එකතු වෙන්න ඕන. ඒකතු කරද්දී කර්මපදේ ඒකවචනද බහුවචනද කියලා බලුවා. මෙතෙන්ද අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කළා. දැන් මෙතන අතීත කාල එකක් අපි අයින් කරපු නිසා තමයි මේ වැඩේ කරන්නේ. අතීත කාල ප්‍රත්‍ය ටික මතක ඇති නේද? ඊ උන් තර මේ තැන් වල යන්නක් මුලට එනවා. හරි. එතකොට අස්සේ දැන් දාසා අස්සේ ආහාරින්සු කියලායි තියෙන්නේ. දාසයෝ පදෙත් බහුවචනයි. අස්සේ කියන පදෙත් ဒုတိය බහුවචනින් තියෙන. එහෙමනම් ඒක කර්මපදේනේ. ඒක අපි ප්‍රථමාවට ගියේදී අස්සා වෙන්න ඕන. එහෙමනම් මෙතනත් අතීත කාල ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාත ප්‍රත්‍ය ඉන්න ඕන. මොකද්ද එතකොට? ඔව් මේ උන් කියන එකට ආදේශයක් වෙනවා ඉන්සු කියලා. එතකොට ඉන්සු කියන එකම අපිට ගන්න පුළුවන් බහුවචනෙන් තියෙන නිසා. හරි නේද? පැහැදිලිද කතාව? ඇයි දැන් මෙතන මේ ඉන්සු පදේ ගත්තේ ඇයි? අස්සා කියලා අර කර්ම පදේ, අස්සා කියලා කර්ම පදේ බහුවචන නිසයි. නැතුව කර්තෘ පදේ දැන් මේකට වැදගත් නැහැ. කර්මකාරක පදේ හදාගත්තී. පැහැදිලිනේ නේද? එතකොට දාසා කියන පදේ තතියාවට යන්න ඕන. අස්සේ කියන පදේ ප්‍රථමාවට එද්දී ප්‍රථමාත් බහුවචන වෙන්න ඕන. එතකොට දාසේ දාසේහි අස්සා ආහරි ඉන්සු. පැහැදිලි?
ආහරි
ඉන්සු. පින්නද? ඔව්. මෙතන
තමයි කර්මකාරී ඉඳගෙන ඉතියා.
හරි නේද? හරි, ඊළඟ එක. හත්ති රුක්කං ගාමං හරති. අන්න ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම නේද තියෙන්නේ? ද්විකාර්මක ධාතු ගැන අපි කතා කර මේක රුක්ඛං ගාමා හරති කියලා තියෙනවා සමහර පොත්වලනේ.
මේ රුක්ඛා ගාමං
හරි. රුක්ඛා ගාමං කියලා නම් එන්න බෑ. මේක මං හදලා තියෙනවා රුක්ඛං ගාමං කියලා දෙකම දෙතියවට. එහෙම වුණත් අර්ථය අපිට ගාමා කියලාත් ගන්න පුළුවන්. ගාමා කියලා අර්ථයක් ගන්න පුළුවන්. කොහොමද? ඇතා ගස ගමින් ගෙනෙයයි. ගාමා කියලා පංචමියෙන් තිබ්බොත්. ගාමං කියලා ගත්තොත් ගමට ගෙනෙයයි. එහෙමත් යෙදෙනවා. දැන් මේ ගාමං හරති කියන වාක්‍ය වැරදි නෑ. දැන් කර්මපද දෙකක් තියෙනවා කියලා පෙනෙයිනේ. ඔය හර ධාතුව දී කර්මකයි. දී කර්මක ධාතු ගැන අපි අර උඩ මේ ලියලා තියෙන මේ වගේ එකක්. ඒ දී කර්මක ධාතු ගැන කියවෙන ගාථාවක් තියෙනවා බාලාවතාරේ. ඕනනම් ඒක පැත්තකින් ලියාගන්න. ඒකේ ධාතු කීපයක නම් ටිකක් කියවෙනවා. ඒක වැදගත්. ලියනවාද කවුරු හරි?
මේ ටික තියන්න. මෙදින් කොහොමද ඉන්නේ?
ලියලා තියෙද? දුහ යාච රුදි පුච්ච භික්ක සාස වචාදය. දුහ ඉඳ තියන්න. වෙන් කරලා ලියනවා. දුහ කමා යාච. දුහ වින් කරලා ලියව නම් හොඳයි. යාච රුධි මහා ප්‍රාණ දියන්න, පුච්ච මහා ප්‍රාණ හරි පුච්ච, භික්ක සාස වචාදයෝ. ඒ ටික එකටම ලියන්න. වච ආදයෝ කියන එක. වච ආදයෝ නී වහ ඊළඟට නී වහ හරාදයෝ ඉච්ඡේතේ විකම්මක. ඉච්ඡේතේ ඉති ඒතේ කියන එක ඉච්ඡේතේ. හරි. ද්විකම්මක හරි. එතකොට මෙන්න මේ කියපු ධාතුත් එක්ක කර්ම දෙකක් යෙදෙන්න පුළුවන් වාක්‍යයක. එතකොට දැන් ඔතන තියෙනවා මේ හර ධාතුවත් නේ. රුක්ඛං ගාමං හරති කියන තැන. මේ හරාදයෝ කියලා තියෙන හර ආදයෝ කියන එකයි තේරුම. හර ආදී ධාතු කියන එකයි තේරුම. එතකොට දැන් ආදයෝ ආදයෝ කියලා දෙකක් තියෙනවානේ. ඒ ඒකත් ඇත්තරම හේතුවක් තියෙනවා. අර මුලින් කියවුණ ධාතු ඔක්කොම ටික එක කාණ්ඩයකට අයිති. මෙන්න මේ ටික වෙන කාණ්ඩයකට අයිති. ඇයි ඒවා එහෙම වෙන කාණ්ඩයකට අයිති උනේ කියන එක අපි පස්සේ කතා කරමු. දැනට ඒවා ටිකක් විස්තර වෙඩි වෙයි නැත්තම්. දැන් ඔය වාක්‍යයක ඒකත් පොඩ්ඩක් කියන්න වෙයි ඒ වුණාට. දැන් මෙතනදී මේ වාක්‍ය හදද්දී කියන්න වෙනවා. දැන් වාක්‍යයක කර්ම දෙකක් තියෙනවා නම් ඒ දෙකෙන් එකක් තමයි ප්‍රධාන කර්මය. අනිකට අපි කියනවා අප්‍රධාන කර්මය. ප්‍රධාන කර්මයයි අප්‍රධාන කර්මයයි. ප්‍රධාන කර්මය කියලා කියන්නේ ක්‍රියාපදයට ඍජුවම යටත් වෙන පදය. පැහැදිලිද? උදාහරණයක්. අර මුල් උඩ තියෙන යාචකෝ උපාසකං භික්ඛං, ඒක භික්ඛං යාචති. තේරුම මොකද්ද? යදියා උපාසකතුමාගෙන් භික්ෂාව ඉල්ලති. දැන් උපාසකතුමාගෙන් කිව්වොත් ඒක උපාසකම්හා වෙන්න ඕනේ නැද්ද කියලා අහයි. එහෙම ඒ වුණාට දැන් දේශනාවේ තියෙන්නේ ওই විදිහට. ဒုတိယාවෙන් ඒක තමයි හේතුව ඒවට ද්විකර්මක ධාතු කියන්නේ. දැන් ওই යාච කියන ධාතුව අර උඩ මේකේ තියෙනවා දෙවෙනියට තියෙන්නේ. යාච ධාතුව ද්විකර්මකයි. ඒ නිසා පංචමියෙන් එන්න ඕන පදේ ဒုတိယාවෙන් ඇවිල්ලා තියෙනවා. පංචමී අර්ථයක් තියෙන පදේ ဒုတိယාවෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට උපාසකං භික්ඛං යාචති. උපාසකතුමා ගෙන් කියලායි අපි සිංහලේදී ඔකේ වුණාට කියන්නේ. පැහැදිලි නේ? එතකොට ඒක ප්‍රධාන කර්මය නෙවෙයි. ඇයි ඒක පංචමී අර්ථයන්නේ තියෙන්නේ? ප්‍රධාන කර්මය ඉල්ලන්නේ කුමක්ද? භික්ෂාව. යාචකයා කුමක් ඉල්ලයිද කියලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් යාචකයා භික්ෂාව ඉල්ලයි. එතකොට ප්‍රධාන කර්මය වෙන්නේ භික්ඛං කියන පදේ. ඒකට අපි කියනවා ප්‍රධාන කර්මය. දොර අනිද්දුතිය පදයට අපි කියනවා අප්‍රධාන කර්මය. ඒකත් වෙන් කරලා වුණා වාක්‍යයක පසෙ ලියන්නේ. දැන් මේකෙත් එහෙමමයි. උපාසකෝ භගවන්තං පඤ්ඤං පුච්චති. උපාසකතුමා මේ පුච්ච ධාතුවත් අර තියෙන හතරවෙනියට. එතකොට මේ පුච්ච ධාතුවත් ද්විකර්මකයි. ඒ නිසා කර්ම පද දෙකක් පේනවා. දෙකෙන් එකයි හැබැයි ප්‍රධාන කර්මය. උපාසකතුමා කුමක් විචාරයිද කුමක් අසයිද කිව්වොත් මොකද්ද ප්‍රශ්නයක්? භාග්‍යතුන් වහන්සේ අසයි කියලා අපි කියන්නේ නේ නේද? ඒ අහසන්නේ කාගෙන්ද කිව්වොත් අන්න උත්තරේ පංචමී අර්ථයක් තියෙන ඇතරම. එතකොට ඒක තමයි අප්‍රධාන කර්මය. පැහැදිලිද? පංචමී අර්ථයක් තියෙන්නේ. ඒකට අපි ඒවන කියන්නේ ද්වි අප්‍රධාන කර්මය කියලා. හරි. ඊට පස්සේ දැන් මේ වගේ එකක් ලියද්දි ওই ප්‍රශ්නේ අපිට එන්නේ නැහැ. මොකද්ද දැන් ඕ මොකද්ද ප්‍රධාන කර්මය අප්‍රධාන කර්මය? ඔය ගැටළු එච්චර අපිට වැදගත් නැහැ. දැන් දෙකම පංචමියෙන් තියෙනවා. එකක් අපිට දෙකම ဒုတိယාවෙන් තියෙනවා. එකක් අපි පංචමී අර්ථයක් කියලා කියන්න පුළුවන්. ඔන්න දැන් මම දෙනවා ආයෂ්මතුන්ලට මේක කර්මකාරකයට හරවන්න කියලා මේ වාක්‍ය දීලා. එතකොට ගැටලුවක් එනවා. හරි වැඩි. දැන් කර්ම දෙකක් තියෙනවා. කෝකද ප්‍රථමාවෙන් තියන්නේ? දෙකම ප්‍රථමාවෙන් තියන්න බෑ. දෙකම ප්‍රථමාවට ගන්න බෑ. හේතුව ද මේ දෙක විශේෂණ පදයක් එහෙම නෙවෙයි. අර පදේ විශේෂණයක් නොවන නිසා ဒုတိယාවෙන් තිබුණාට එකට සම්බන්ධයක් නැති නිසා මේ දෙකේ ඒ දෙකම ප්‍රථමාවෙන් තියන්න බෑ. දෙකෙන් එකයි ප්‍රථමාවට උක්ත කරන්න ඕන. දැන් ක්‍රියාවෙන් උක්ත වෙන්න ඕන ඔය කර්ම දෙකෙන් එකයි. එතකොට දැන් හරි ප්‍රශ්නේ කෝකද උක්ත කරන්නේ? අන්න ඒකෙදි රීතියක් ව්‍යාකරණයේදී විස්තර කරනවා. අර මුලින් කියපු මුල් පෙළේ තියෙන ධාතු ටික තියෙනවානේ. ඒ ධාතුවක ධාතුවකදී උක්ත වෙන්නේ අප්‍රධාන කර්මය. කර්මකාරක වාක්‍යයේදී අප්‍රධාන කර්මය තමයි උක්ත වෙන්නේ. ඒකේ යටින් මේක ලියාගෙන ඊට යටින් තව ගාතාවක් තියෙනවා. අප්පදානං දුහාදීනං නියාදීනං තුපදානකං කම්මං කම්මේසු නේකේසු උත්ත කම්මන්ති උච්චති. ඒක ලියන්න ඕනේ. අපි තේරුම ලියාගමු නිකන් යටින්. වහ ධාතුව. ඔව්. වහති කියලා කියන්නේ උසුලාගෙන යනවා කියන අර්ථය. මේ උඩ තියෙන ධාතු ටිකේ ඒ ටිකේදී කර්මකාරකයට හරවද්දී අප්‍රධාන කර්මය තමයි ප්‍රථමවට ගන්න. අනිත් එක ද්විතියාවෙම තියෙනවා. දැන් මේක අපි හැරෙව්වා කියමු. දැන් පුච්ච ධාතුව මුල් කාණ්ඩයට අයිති. එතකොට එහෙමනම් මේකෙදි උක්ත වෙන්න ඕන ප්‍රථමවට එන්න ඕන අප්‍රධාන කර්මය. ඒ කියන්නේ භගවන්තං කියන පදේ. ඒක භගවන්තං පදේ. එතකොට භගවා වෙනවා ප්‍රථමායක වචනේදී. භගවා පදේනි භගවන්තං කියලා ද්විතියදී වර්ණෙදුනේ. භගවන්තු ශබ්දයේනේ. එතකොට උපාසකේන භගවා පඤ්ඤං පුච්චියති. පුච්චියති. පැහැදිලි නේද? උඩ එකත් එහෙමයි. යාචකේන උපාසකෝ භික්ඛං යාචීයති. පුට්ටෝ එහෙම නම් බෑ. ඒ අතීත පදේනේ පුට්ට කියන්නේ. මේ මොනොත් අතීත ක්‍රියා තිබන්නේ.
උඩවත්ති දිනාසනාවේ කර්මපාලිකට හරණ සත්‍යඥානෙ
අප උඩ දැන් උඩ පෙළේම තියෙන ධාතු වලින් හැදුණු වාක්‍යයක් නම් ඒ මුල් පෙළේ තියෙන ධාතු. ඒ නිසා තමයි මේ ටික කෙලවරේ අර වචාදයෝ කියලා ආදී ආදයෝ කියලා ඒ ටික වෙන් කළා. යටපෙළ වෙන් කළා මෙතන හරාදයෝ කියලා. ඒක අර උඩේකට කියනවා දුහාදී ඝනයේ ධාතු කියලා. උඩේවට කියන්නේ දුහ ආදී ඝනයේ ධාතු. යටේවට කියනවා නී ආදී ඝනයේ ධාතු. එතකොට ඒකෙදි මතක තියාගන්න තියෙන්නේ ඒ දුහාදී ඝනයේ ධාතුවකින්. එහෙම නැත්නම් අර මුල් තේලියේ තියෙන ධාතු වලින් එකකින් හැදුණු ක්‍රියාපදයක් තියෙනවා නම් යම් වාක්‍යයක ඒකෙදි කර්ම දෙකක් තියෙනවා ප්‍රධාන අප්‍රධාන කියලා. කර්මකාරකයට හරවද්දී අප්‍රධාන කර්මය තමයි ප්‍රථමවට එන්නේ. යටපෙළේ එක දිනක් ඒක අනිත් පැත්ත. යටපෙළේ එක දිනක් ප්‍රධාන කර්මේම තමයි උක්ත වෙන්නේ. අන්න දැන් අපි එහෙමනම් මෙතනදී මේකට ඒක අදාළ වෙනවා. මේක රුක්ඛං ගාමං හරති කියලා තමයි පැරණි print වල තිබිලා තියෙන්නේ. දෙකම ද්විතියාවෙන්. එකක් තියෙන වාක්‍යයක් තියෙන පුළුවන්. ඔව්. ඔව් හත්ති රුක්ඛං ගාමං හරති කියලා අපි වාක්‍ය ලියගමුකෝ.
හත්ති
නෑ ඒක නෙවෙයි මේ මෙතන අභ්‍යාසය තියෙන එක මේ හැදුවේ. දාරටික ලියාගත්තද මේ? ඒක සටහනක් දාගන්න මේ ගාථාවට යටින්. ඒකත් කියන්න වෙයිද? ඒක අවශ්‍ය නේද? උඩට විස්තර වැඩි වෙනවනේ නේද? තේරුම විතර ලියාගත්තොත් ඇති නේද? දුහාදී ඝනයේ ධාතුවක්කින් දුහාදී ඝනයේ ධාතුවක් ධාතුවකින් වරාන් ඇතුලේ මුල් පෙළේ කියලා හරි ආයස්මල ලියාගත් විදිහට මුල් පෙළවල් දෙකේ නම් තියෙන්නේ දෙකේ කියලා හරි එහෙම ලියා ගන්න. ධාතුවකින් සැකසුණු වාක්‍යක සැකසුණු වාක්‍යයක් කියලා අපි දමු. සැකසුණු වාක්‍යයක් කර්මකාරකයට හැරවීමේදී කර්මකාරකයට හැරවීමේදී වාක්‍යයේ අප්‍රධාන කර්මය අප්‍රධාන කර්මය උක්ත කළ යුතුය. උක්ත කළ යුතුය. වරහන් ඇතුලේ ප්‍රථමාවෙන් තබන්න. ඊළඟ පෙරෙන් හරි පැහැදිලි වේ. ඒක ලියාගන්න. නී ආදී ඝනයේ. නී ආදී ඝනයේ. නී ආදී කෙනෙකුගේ තේරුම නී ධාතුව ධාතුවෙන් පටන් ගන්න. නී ධාතුවෙන් පටන් ගන්න කියන එකයි තේරුම. නී ආදී ගණයේ ධාතුවකින් සකසුණු ක්‍රියාවක් ඇති. සකසුණු ක්‍රියාවක් ඇති. වැකියක් කර්මකාරකයට පෙරලීමේදී. එහි ප්‍රධාන කර්මය උක්ත කළ යුතුය. වරහන් ඇතුලේ ප්‍රථමාවේ උන්නම් ඉතින් ඒ ගාථාවත් පාලියෙන් ඒ කොටස උන්නම් ලියා ගන්න. අප්පදානං දුහාදීනං අප්පදානං නියාදීනං තු තු යන එක නිපාතයක් වෙනම ලියා ගන්න.
කු යන තු
ප්‍රධානකම් සමහර විටක මේකේ වචන එක දෙක වෙනසක් තියෙද දන්නේ නැහැ. මට මතක විදිහට කිව්වේ වෙනසක් වුණොත් ඒක බලා ගන්න අර්ථය නම් හරිය. මේ කියවෙන අර්ථයත් මේකටත් ගැලපෙනවා. අප්පදානං දුහාදීනං. අප්පදානං දුහාදීනං නියාදීනං තු ප්‍රධානකං. කම්මං කම්මේසු නේකේසු වුත්ත කම්මන්ති උච්චති. තේරුම අනේකේසු කම්මේසු නොඑක් කර්මයන් අතුරින් දුහාදීනං. දුහාදී ධාතුන්ගේ අප්‍රධානං කම්මං. අප්‍රධාන කර්මයද නියාදීනං ප්‍රධානකං කම්මං. නියාදී ධාතුන්ගේ ප්‍රධාන කර්මයද වුත්ත කම්මං ඉති වුච්චති. උක්ත කර්මය එහෙම නැත්නම් කියවෙන ක්‍රියාවෙන් කියවෙන කර්මය යැයි කියනු ලැබේ. ඒකයි අර්ථය.
අනකමනේ
ඔව් සිංහල තේරුම දීලා තියෙනවා.
ඒක කියන අනාගත කාලෙටත් තියෙනවද?
තියෙනවා. අනාගත කාලෙටත් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. දෙවෙනි පොතේදී අනාගත කාලික ක්‍රියා කිතක.
ඒකේ
අපි ඒක පස්සේ කතා කරමු. එහෙමනම් මේ ගැන තව විස්තර. එතකොට මේක ඉක්මනට හත්ති රුක්ඛං ගාමං හරති කියන එකේ මොකක්ද ප්‍රධාන කර්මය? මේක
තේරුම
මොකද? කලින් කිව්වනේ. ඒක අපි පස්සේ ලියාගමු කාගෙන් හරි බලලා නේද?
මෙහෙම යන්නේ
ගසද ගමද?
ගසනේ.
හා. එහෙනම් ගස තමයි ප්‍රධාන කර්මය. දැන් මේක මොන ගණයේ ධාතුවද? නී ආදිද දුහාදිද?
නී
ආදි. එහෙමනම් ප්‍රධාන කර්මය තමයි උක්ත වෙන්න ඕන. ඕකේ ප්‍රථමාවෙන් තියන්න ඕන රුක්ඛ කියන පදේ. පැහැදිලිනේ? එහෙමනම් කොහොමද මේ කික්මන්ට හරවලා කියමු බලන්න. තේජානන්දස්ම ඉක්මන්ට දැන් කියපු ටිකනේ ටික ඉක්මන්ට කියමු. කියන්න උත්සාහවත් වෙන්න ඕන. හරි. ක්‍රියාපදේ ඉස්සෙල්ලා කර්මකාරකයට හරව ගන්න ඕන. දැන් මේකේ තියෙන කර්මපද දෙකක් තියෙනවා. රුක්ඛං ගාමං කියලා ඒකේ ප්‍රධාන කර්මය තෝරාගත්තා. රුක්ඛං කියන පදේ. ඒක දැන් ဒုတိယවෙන්නේ තියෙන්නේ කර්මකාරකයට එද්දි. එතකොට ඒක වචනයි. ප්‍රථමා ඒක වචනයි. එහෙමනම් ක්‍රියාපදෙත් ඒක වචන වෙන්න ඕනනේ. එතකොට හරති කියලා තියෙන්නේ කොහමද? හරියති. ගාමපදේ ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැ. තියෙන විදිහටම ဒုတိယවෙන් තියෙනවා. හත්ති පදේ, කතුරු පදේ කොහොමද තේජනන්ද විසම? ඉක්මට එනවා වාක්‍ය කියමු දැන්. එහෙන්නේ. හරියති. හරි. ඊළඟ වාක්‍ය. පුළුවන්. මේ තැනක ඉතින් ක්‍රියාපදයකින් තියෙන නිසා අපි ක්‍රියාව කිම තියන්න හුරු වෙමු. චෝරෝ තුම් හේ පහරි. තුම් හේ කියන පදේ දැන් ဒုတိယවෙන් තියෙන්නේ. සොරා නුඹලාට පහර දුන්නේය. අතීත කාලෙන් තියෙන්නේ. එතකොට අපි තුම් හේ කියන පදේ ප්‍රථමාවට ගන්නවා. කොහොමද? කර්ම පදේනේ. තුම් හේම තමයි. හා. එතකොට අන්න මෙතන මතක තියා ගන්න ඕන තුම් හේ පදේ මධ්‍යම පුරුෂයි. තුම්හ ශබ්දය මධ්‍යම පුරුෂයි. මධ්‍යම පුරුෂ බහුවචනයි. එහෙමනම් පහරි කියලා අතීත කාලෙන් තියෙන්නේ. මේක මම මකනවා. මේ තියෙන්නේ මධ්‍යම පුරුෂ බහුවචන. එතකොට පහර කියන කොටසනේ පහරති කියන ක්‍රියාපදයෙන් මේ කොටස තමයි අංගය. අංගය ලින්ක් කරගත්ත ඊයේ කොටස එකතු කළා. අර තුම් හේ කියන උක්ත පදේ දිහා බලාගෙන තුම් හේ කියන උක්ත පදේ දිහා බලාගෙන ආඛ්‍යාත ප්‍රත්‍ය මධ්‍යම පුරුෂ බහුවචනෙන් තිබ්බා. උත්ත කියන ප්‍රත්‍යෙදී යන්නක් මුලට එන්න ඕනේ. ඒකත් අපි කිව්වා මේ මෙන්න මේ ස්වරයකින් පටන් ගන්න ආඛ්‍යාත ප්‍රත්‍යක් තියෙනවා නම් අතීත කාලමේ අපි මේ කතා කරපු ටිකේදී ඒ තැනකදී හැරෙන්න ව්‍යංජනයකින් පටන් ගන්න ආඛ්‍යාත ප්‍රත්‍ය අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍යක් තියෙනවා නම් ඊට මුලින් යන්නක් ආගම වෙනවා. අපි ඒව ගැන විස්තර පස්සේ කතා කරනවා දෙවෙනි පොතේදී. කොයි කොයි තැන් දැන් අතීත කාලෙදිත් මීට අමතරව තවත් ආඛ්‍යාත ප්‍රත්‍ය තියෙනවා. ඒ හැම තැනම යන්නේ නැහැ. මේ එන තැන් තියෙනවා මේ තැන් වලදී එනවා කියලා අපි ඒව පස්සේ කතා කරනවා. ඒතර මෙතන මතක තියාගන්න මෙතනදී යන්නක් එන්න ඕන. එතකොට කොහොමද පදේ හැදෙන්නේ? පහරි යිත්ත. පහරි යිත්ත. ලියන්නේ කොහොමද? හරි. තුන් එතකොට වාක්‍ය කියමු බලන්න කවුද? ආනන්දයස්ම. පස්වෙනි එක.
චෝරේන තුම්හේ පහරි.
හරි. චෝරේන තුම්හේ පහරි යිත්ත. එතකොට සොරා විසින් තෙපි පහර දෙනු ලැබුවාහුය. පහර දෙනු ලැබුවාහුය අතීත කාලයි. ඊට පස්සේ ඊළඟ එක මනුස්සෝ හත්ින් බන්දති. හත්ින් කියන පදේ කර්මය ඒක වචනින් තියෙන්නේ. මනුස්සෝ පදෙත් ඒක වචනේ. මේක ලේසි. ක්‍රියාපදේ බන්දති කියන එකේ තියන් අයින් කළා ඊය කොටස එකතු කළා. බන්දීය බන්දීය ඊට පස්සේ හත්තින් කියන කර්මපදේ ප්‍රථමාවට කියනවා උක්ත කරලා ඔව් ඒක වචනයි එතකොට බන්දීය තී වෙන්න ඕන වාක්‍ය ගලපලා කියමු බලන්න ඡන්ද සුමන ආයසම බන්දීයති හරි ඊළඟ එක දාසෝ අස්සං ආකඩ්ඩති ඒකත් ඒ වගේම වාක්‍යයක් එච්චර අමාරු නෑ ඥාන ධම්මායස්ම
දාසේන අස්සෝ
ආකඩ්ඩීයති හරි නාරි ඕදනම් පචිස්සති අන්න අනාගත කාලයි නේද ඉතින් ඒක එච්චර ඒකත් ඒ විදියමයි වෙනස වෙන්නේ උස්සති කොටස තියෙන එක විතරනේ ඉතින් ඒක අර පච ධාතුවට පචීය කියලා හැදෙනවනේ අංගය ඊට පස්සේ අර උස්සති සම්ති ඒ කොටස එකතු කරනවා එච්චර අමාරු නැහැ ඒකත් පචී ඉස්සති පචී ඉස්සන්ති පචී ඉස්සසි පචී ඉස්සත ඒ විදිහට වර්ණ කරනවා එමන ඒකත් අපි කියමු බලන්න මේ පදේද පචී ඉස්සති කියන එක ධාතුව ඒකට ඊය ඊට පස්සේ උස්සති උස්සන්ති කියන ඒ ප්‍රත්‍යෙදී අනිවාර්යයෙන්ම මුලට යන්නක් ආගම වෙනවා හරිනේ පච් ඊය ඉස්සති පචී ඉස්සති ගලපලා මෙයා කරපුවාම හරිනේ නේද ඔව් මේකේ කතරු එකද ඔව් මේකේ ඕද නං පදේනේ තියෙන්නේ එතකොට ද්විතියාවේ තියෙන ඕද නෝ
පච්චේ
කරන ඔව් පැහැදිලි නෑ ප්‍රශ්න පැහැදිලි නෑ
කර්මකාරකේ කතරුකාරකේ කම්බරන කියන්නේ
ආ මේ කතරුකාරකේද මේක පචිස්සතිනේ පච අනාගත කාල පදේනේ ඔච්චරයිනේ පච ඉස්සති පචිස්සති පචිස්සති වුණා ඉස්සති තමයි ආඛ්‍යාත ප්‍රත්‍ය මේ යන්නක් මෙතට ආගම වෙනවා ඒ නලුතෙන් එනවා ඒතොර ඉස්සති කියලා මතක තියාගත්තත් කමන්න නැහැ ඉතින් හරි ඒතොර පචිස්සති කියලා හැදෙනවා එතකොට අනාගත කාලෙදී ඒ යන්න අනිවාර්යයෙන්ම එකතු වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. එතකොට හරි නේද එතකොට? පචී ඉස්සති. එතකොට ඕදනෝනි ඕදනෝ ඒකවචනයි. ප්‍රථම පුරුෂ ඒකවචන නිසා පචී ඉස්සති කියලා ඒකවචනයෙන් හිටිනවා ක්‍රියාපදයේ. එතකොට එහෙමනම් ඉතිපිය ගලපලා කියමු බලන්න. කවුද? දීරානන්ද ආයස්ම. මුල් පදේ කොහමද ආවේ?
නාරි.
දැන් මේ කියන්නේ කතරුකාරකයකද කර්මකාරකයකද? කර්මකාරකයට යද්දී කතරුකාරක වාක්‍යයේ කතරු පදේ තතියාවට යන්න ඕන. කොහොමද නාරි ශබ්ද වර්ණය ගන්නේ?
නාරියා ඕදනෝ
පචී ඉස්සති
නාරියා
නාරියා කියලා එහෙම ලියන්න එපා නාරියා වචනේ පිල්ලමක තියෙන වටිනාකම නේද? හරි. මේකේ ගැටලුවක් නැහැ නේද? පැහැදිලි එක. ඊළඟ එක. ලේසි එකක්. කවුද? ගෞතම නන්දායස්ම. නවවෙනි එක. කසීයති කසීයති කෝ පදේ හැදෙන හැටි අප හැදෙන්නේ කසීයති හරි ඊළඟ එක චෝරා අම්හාකං ගෝනේ බන්ධಂತಿ ඒක ජිනසිරියා යස්ම
චෝරේනි අම්හාකං ගෝනේ බන්ධීයති
ගෝනේ කියන එක හොඳට බලන්න දැන් ඔකේ දැන් හරි වැඩේ උක්ත පදයක් ඇත්තෙම නැහැ කියපු වාක්‍ය නේද? ගෝනෝද? ඒක වචනද බහුවචනද ගෝණී කියන පදේ?
බහුවචන.
හා. එවනම් ප්‍රථම බහුවචනෙට එන්න ඕන. ගෝනා. බන්ධී යන්ති. චෝරේහි. චෝරේහි අම්හාකං ගෝනා බන්ධී යන්ති. සොරුන් විසින් අපගේ ගොන්නු බඳිනු ලැබෙත් බඳිනු ලැබෙත් අම්මා කෙනෙක් වෙනස් වෙන්නේ මේ වෙනස් වෙන්නේ කර්තෘ කර්ම දෙක විතරයි නාම පද වලින් මතක තියාගන්න තියෙන්නේ වෙනස් වෙන්නේ කර්තෘ පදේයි කර්ම පදේයි විතරයි ඉතින් ඒ වගේ විශේෂණ පද තිබ්බොත් ඒවා වෙනස් වෙනවා කර්තෘ විශේෂණ තිබ්බොත් කර්ම විශේෂණ තිබ්බොත් ඒවා ඒ අනුව වෙනස් වෙනවා අපි දැන් අපි තෝග මෙතන මේක තිබුණා කියලා අපි මීට ලේසි එකක් ගමුකු. දාසෝ රුක්ඛං චින්දති කියලා තියෙනවා. දාසෝ රුක්ඛං චින්දති. දාසයා ගසක් කපයි. දාසෝ මහන්තං රුක්ඛං චින්දති. දාසයා විශාල ගහක් කපයි. තේරුණාද? ඕක අපි කර්මකාරකයට හරවද්දී දාසේන මහන්තෝ රුක්කෝ රුක්ක පදේට විශේෂණව තිබ මහන්ත ශබ්දෙත් ප්‍රථමාවට එන්න ඕන වර්ණගෙනව ප්‍රථමාවට එතකොට කර්ම විශේෂණ තිබුණොත් ඒ කර්ම යුක්ත වෙද්දී විශේෂණ පදෙත් යුක්ත වෙන්න ඕන ප්‍රථමාවට යන්න ඕන කතෘ විශේෂණ තිබුණොත් කතෘ පදේ තතියාවට යද්දී කතෘ විශේෂණ පදත් තතියාවට යන්න ඕන ඒ කොහමද දැන් දැන් චට්ටියෙන් තියෙන පද පංචමියෙන් තියෙන පද ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ විශේෂණ පද කියලා මෙතන කියන්නේ තුල්‍යාධිකරණ විශේෂණ. අර ලිංග විභක්ති වචන වලින් කත්‍රෝට හෝ කර්මයට සමානව තියෙන විශේෂණ පද. තුල්‍යාධිකරණ විශේෂණ කියන පද තමයි මේ විදිහට වෙනස් වෙන්නේ. පැහැදිලිනේ. කත්‍රෝට හෝ කර්ම පදේට තුල්‍යාධිකරණව තියෙන විශේෂණ පද තියෙනවා නම් ඒවා වෙනස් වෙනවා. ඒක මතක තියාගත්තම හරි. තුල්‍යාධිකරණ කියන්නේ මොනවද? ලිංග විභක්ති වචන වලට අධිකරණ කියලා කියන්නේ. එතකොට ඒ ලිංග විභක්ති වචන වලින් උක්තයට හෝ කියන්නේ කර්ම පදයට හෝ කතෘ පදයට සමානව තියෙන පද කතෘ විශේෂණ හෝ කර්ම විශේෂණේ තියෙනවා මාරු කරගන්න ඕන. අදාළ විදියට ගලප ගන්න ඕන. පැහැදිලි නේ නේද? හරි තව ගැටලු තියෙද? එහෙනම් ඔන්න පළවෙනි පොතේ ඒවා ටික ඉවරයි නේද? හරි අපි එහෙමනම් තව
තියෙනවා
ආ දුවරුන් ලවා ආගන්තුකයන්ට පත් විතුරුම බත් හරි අපි එහෙමනම් අපි පොත වහලා අලුත් ඉක්මනට අර පරණ ඒ වගේ තියෙන ගැටලු තියෙන තැන් ටික ඉක්මනට කතා කරගෙන යමු අද ඉවර කරන්න නම් බැරි වෙයි වගේ තියෙන ගැටලු ටිකක් නේද කමන්නේ මුලින්ම අපි විභක්ති යෙදෙන අර්ථ ටික ටිකක් ඉක්මනට බලාගෙන යමු ප්‍රථමා විභක්තිය මොන මොන අර්ථවලද යෙදෙන්නේ ප්‍රථම විභක්තිය යෙදෙන අර්ථ ටික අපි ඉක්මනට කියාගෙන යමු බලන්න. අරිය චිත්තායස්ම ප්‍රථම විභක්තිය දැන් අපි විභක්ති ටිකේ කතා කරගෙන ගියා මේ විභක්ති මේ අර්ථවල යෙදෙනවා කියලා. ඉක්මනට කියන්න බලන්න ප්‍රථමව යෙදෙන එක අවස්ථාවක්.
නම්ගනේ.
ඔව්. ඒකට කියනවා ලිංගාර්ථය කියන්නේ. වාක්‍යයක නැතුව යමක් නම් කරන අවස්ථාවක දැන් වාක්‍යයක යෙදුණු පදයක් නෙවෙයි. නිකම්ම අපෙන් අහනවා කවුරු හරි මේ මොකක්ද? අපි ඒක නම් කරනවා. කොහොමද? බෑග් එකක්, වතුර බෝතලයක්, ටෝච් එකක්, පොතක් ඒ විදිහට අපි සිංහලෙන් නම් කරන්නේ. ඒ විදිහට පාලියෙන් අපි නම් කරනවා නම් ප්‍රථමාවෙන් තමයි නම් කරන්නේ. මේ මොකක්ද කියලා ගහක් පෙන්නලා අපි කියන්නේ රුක්කස්ස කියලා උත්තර දෙන්නේ නැහැ. චතුත්තියෙන් උත්තර දෙන්නේ නැහැ රුක්කස්ස. බලයි මේ මොකද්ද කියලා නේද? රුක්කෝ කියලායි උත්තරය දෙන්න ඕන. තේමන. එහෙම නැත්නම් රුක්කම්මි එහෙම උත්තර දෙන්නේ නැහැ. ප්‍රථමාවෙන් උත්තර දෙන්න ඕන. රුක්කෝ ගසක්. මේ කවුද කියලා මම දමිතායස්මව පින්නලා කවුරු හරි අහනවා. දමිතස්ස හරි එහෙම දෙන්නේ නැහැ උත්තරේ. දමිතෝ කෝ අයං මේ කෙනා කවුද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. කෝ අයං මේ කවුද? ඔව් අයං දමිතෝ. මේ දමිතයි. එහෙම නැතුව ඉමස්ස දමිතස්ස එහෙම උත්තර දෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ තව අර්ථයක්. තේජානන්ද ආස්ම. ප්‍රථම අවයේ දෙන. ඔව්. කර්තෘකාරක වාක්‍යයක උක්ත කර්තෘපදී. දැන් ඊටික අපි කතා කරානේ. කර්තෘකාරක වාක්‍යයක් කියලා කියන්නෙම ක්‍රියාපදයෙන් ඍජු සම්බන්ධය තියෙන්නේ කර්තෘත් එක්ක. දැන් ඔය උක්තය සහ කර්තෘ කියන කතාව අපි ලොකු වෙලාවක් විස්තර කරලා පැහැදිලි කරගත්තා. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕන. උක්ත පදය කියලා කියන්නේ දැන් අපි කතා කරපු මේ කර්මකාරක වාක්‍ය කතා කරද්දී තේරෙන්නේ නැති. ඒ වගේදී උක්ත වෙන්නේ කර්මපදේ. උක්තය කියන එකේ තේරුම ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙන පදේ කියන එකයි. එතකොට ක්‍රියාපදය එක්ක ඍජු සම්බන්ධය තියෙන්නේ කර්මපදේ තමයි කර්මකාරක වාක්‍යයක. කර්තෘකාරක වාක්‍යයක ඍජු සම්බන්ධය තියෙන්නේ කර්තෘපදේ. කර්තෘකාරක වාක්‍යයක. ඒ නිසා අපි ඒකට කියනවා උක්ත කර්තෘ කියලා. උක්ත වුනේත් ඒ පදේමයි. ඒ කියන්නේ ක්‍රියාව එක්ක ඍජු සම්බන්ධය තියෙන්නේ ඒ පදේමයි. කර්තෘ වුනේත් ඒ පදේමයි. ඒ නිසා අපි ඒකට නමක් දෙනවා. එයාම තමයි කර්තෘ වුනේත්. එයාම තමයි උක්ත වුනේත්. ඒ නිසා උක්ත කර්තෘ කියලා නමක් දෙනවා. පැහැදිලිද? අනිත් කතාව මතක තියාගන්න ඕන. වාක්‍යයක කර්තෘ උක්ත වෙද්දී කර්මය අනුක්තයි. එහෙම නැත්නම් දැන් උක්ත කියන එකේ තේරුම ඍජුව දැන් ක්‍රියාපදේ වෙනස් කරද්දී වෙනස් වෙන්නේ මොකක්ද කියන එකයි. දැන් ක්‍රියාපදේ වර්ණගීම් තියෙනවනේ තී අන්ති සීතහ මීම කියලා. ඒ වර්ණගීමේ එකක තියලා අපි හිතමු ප්‍රථම පුරුෂ ඒකවචනයෙන් තිබෙත් තී ප්‍රත්‍ය තියලා කියලා. අපි අර වාක්‍යෙම ගන්නවා පුරිසෝ රුක්ඛං චින්දති. තී කියන ප්‍රත්‍ය තියෙන්නේ. අපි ඕක වෙන ප්‍රත්‍යයක් දානවා. ඒ ප්‍රත්‍ය හය අතරෙම වෙන එකක් දානවා. දාපුවම වෙනස් කරන්න වෙනවනේ යම් පදයක්. දැන් අපි ඕක මී ප්‍රත්‍ය දානවා. එතකොට චින්දාමි කියලා වචනේ ඉන්නේ. රුක්ඛං චින්දාමි. ඒ චින්දාමි කියලා දාපුවම වෙනස් කරන්න ඕන පදේ මොකක්ද? පුරිසෝ රුක්ඛං චින්දාමි කියලා දාන්න පුළුවන්ද? බැ. අහං කියලා වෙනස් කරන්න වෙනවා. පුරිසෝ කියන පදේ අහං කියලා වෙනස් කරන්න වෙනවා. අන්න එහෙමනම් ඒ ආඛ්‍යාතේ තිබුණු වර්ණගීම වෙනස් කරද්දී වෙනස් වෙන පදයට තමයි අපි කියන්නේ උක්ත පදය කියලා. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. ඒ ආඛ්‍යාතේ වෙනස් කරද්දී වෙනස් කරන්න ඕන පදය උක්ත පදයයි. ඒක කර්තෘ වෙන්නත් පුළුවන් කර්මය වෙන්නත් පුළුවන්. කර්තෘකාරක වාක්‍යක නම් ඒක කර්තෘ. කර්මකාරක වාක්‍යක නම් ඒක කර්මය. වෙනස් වෙන්නේ කර්මය. පැහැදිලිද? කර්තෘ කියන කෙනාව අපිද හොයාගන්න ලේසි. ක්‍රියාව කරන කෙනා. පැහැදිලිද? හැම වෙලෙම යා ප්‍රථමාවෙන්ම ඉන්න ඕන කියලා කතාවක් නැහැ. දැන් කර්මකාරක වාක්‍ය අපි ඉගෙන ගත්ත නිසා පැහැදිලි. ඒ වගේදී තතියාවෙන් ඉඳින්නේ යා. පැහැදිලිනේ. ඇයි ඔක තතියාවටම ආවේ? ඇයි ඔක පංචමියෙන් දාන්න බැරිද? ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු? ඒකේ මතක තියාගන්න තියෙන්නේ අනුක්ත කත්‍රෝ තියෙන විභක්තිය තමයි තතියාව. ඒ කත්‍රෝව කියවෙන විභක්තිය, කත්‍රෝගේ නියම ස්වභාවය පේන විභක්තිය තමයි තතියාව. ප්‍රථමාවෙන් ඉද්දී එයාට අපි කත්‍රෝ කියලා කිව්වට එයා ඒ උක්ත වුණ නිසා තමයි ප්‍රථමාවින් ඉන්නේ. නැත්තම් ප්‍රථමාවිනුත් එයාට ඉන්න පුළුවන්. ඒ වුණාට එයාගේ නියම ස්වභාවය තමයි තතියාවෙන් ඉදීම. ඒ නිසා අපි තතියා විභක්තියට කියනවා කර්තෘ විභක්තිය කියලා. දැන් කර්මපදය කර්මකාරක වාක්‍යයක ප්‍රථමාවෙන් තිබ්බා, කර්තෘකාරක වාක්‍යයක ද්විතියාවෙන් තියන්නේ. කෙනෙක් ඇහුවොත් ඔක චතුත්තියෙන් චට්ටියෙන් තියන්න බැරිද? බැ. කර්ම විභක්තිය කියලා කියන්නේම ද්විතියාවට. ඒ නිසා යම් අවස්ථාවක කර්මපදේ උක්ත වුණා නම්, කර්මකාරක වාක්‍යයකදී වගේ උක්ත වුණා නම් ප්‍රථමාවෙන් තියෙනවා. උක්ත නොවන අනුක්ත අවස්ථාවේදී කර්තෘකාරක වාක්‍යයකදී වගේ ද්විතියාවෙන් තියෙනවා. පැහැදිලිනේ? කර්තෘ ඕක අනිත් ඔයිට වෙනස්. කර්තෘපදේ උක්ත වෙද්දී ප්‍රථමාවෙන්, අනුක්ත වෙද්දී කර්මකාරක වාක්‍යයකදී නම් තතියාවෙන්. පැහැදිලිනේ? මේ ටික මතක තියාගන්න. හරි. එතකොට දැන් මේ උක්ත වෙන පදය කර්තෘ හෝ වේවා, කර්මය හෝ වේවා, ඒ වාක්‍යයේ හැටියට ප්‍රථමාවෙන් තියන්න ඕන. ඒක තව ප්‍රධානම යෙදීමක් වාක්‍යයක තියෙන. ප්‍රථමා විභක්තියේ තියෙන ප්‍රධාන යෙදීමක් උක්ත පදය ප්‍රථමාවෙන් තියෙනවා. තව මොනවද ඒතකොට ප්‍රථමාවෙන් තියෙන්නේ? රතනානන්දයස්ම විශේෂණ පද. දැන් උක්ත පදයට විශේෂණව අපි තුල්‍යාධිකරණ විශේෂණ කියලා කිව්වා. ඊට විශේෂණ විදියට තියෙන පද තියෙනවා නම් අපි ඒවත් ප්‍රථමාවෙන් තියෙන්නේ. කොහොමද? දක්ඛෝ පුරිසෝ රුක්ඛං චින්දති. දක්ෂ පුරුෂයා. අපි 요거 දක්ඛස්ස පුරිසෝ කියලා කියන්නේ. දක්ඛෝ පුරිසෝ කියලා ඒ දක්ඛ ශබ්දයත් වර්ණ ගන්න ඕන පුරුෂයා කියන පදයේ වගේම. පැහැදිලි නේ? අන්න එහෙමනම් ඒක උක්ත පදයේ විශේෂණ පදයක්. ඒකත් ප්‍රථමාවේ. ආපහු තව මොනවද? ආඛ්‍යාත පූර්ණ පදය. මේ මොකක්ද කියලා අපි ටිකක් කතා කළා. ඒකත් අපි ඉක්මනට කියමු. ඒක නම් වාර ගානක් අපි කතා කරලා තියෙනවා. ඒ වුණාට අලුතෙන් සමහර ආයතනවලත් ඉන්න නිසා භූ ධාතු, ඌ ධාතු සිංහලයේදී නම් වෙයි කියන අර්ථය තියෙන්නේ දෙකේම. භවති, හෝති කියන පද දෙක පාලියේදී. එතකොට ඒවා වර්ණයෙදි අපි උදාහරණයක් ගමු. සුමේදෝ දක්ඛෝ හෝති. මොකද්ද තේරුම? අපි සුමේද පණ්ඩිතතුමා ගැන මං අදහස් කරලා ගත්තේ මේ. සුමේද පණ්ඩිතතුමා දක්ෂ කෙනෙකු වෙයි. එතකොට දැන් මේක ද්විතියාවෙන් තියන්න බැරිද? සුමේදෝ දක්ඛං හෝති. දැන් අපි දැන් මේ රීතිය හරියට දන්නේ නැත්නම් අපි බලනවා මේක කර්තෘනේ. මේ ක්‍රියාව කර්තෘ ප්‍රථමාවෙන් තියන්න ඕන ක්‍රියාව තියෙනවා. එහෙනම් මේක ද්විතියාවෙන් වෙන්නේ නැති කියලා මේක ද්විතියාවෙන් දානවා නේද? දැන් සාමාන්‍යයෙන් අපි දැන් වාක්‍ය ගැන හරි අවබෝධය අඩුයි නම් ඔන්න ඔහොම වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඕන මේ හෝති, භවති මේ වගේ ක්‍රියාපද සහ ඒ වගේ හැදෙන ක්‍රියාපද, ඒ වගේ හැදෙන පූර්ව ක්‍රියා තියෙන තැන්වලත් ඕක වෙන්න පුළුවන්. කිතක වලදිත් ඔය වැඩේ වෙනවා. එතකොට මතක තියාගන්න ඒ වගේ අවස්ථාවක මේ ක්‍රියා මේකේ උක්ත පදය උනේ කවුද? සුමේද තාපසතුමානි. එතකොට ඒ පදේ කොහොමද ප්‍රථමා? එතකොට මේක මොකද්ද? මේක කර්මයක්ද? කර්මය නෙවෙයි. සුමේද තාපසතුමා උනේ කුමක්ද කිව්වොත්, දැන් කුමක් උනේද කිව්වොත් මේක කර්මකාරකයට හරවන්නත් බෑ. මේකෙදි මේ කියන්නේ දක්ෂ කෙනෙකු වුණා කියන එක. මේ හෝති භවති කියන පදයම ඒ ආඛ්‍යාතේම තව ටිකක් විස්තර කරන්න. උනේ කොයි වගේ කෙනෙක්ද කියන එක විස්තර කරන්න තමයි.
හෝති කියන්නේ
වෙයි. දෙකේම අර්ථය වෙයි. හෝති භවති දෙකේම තේරුම එකයි. එතකොට ඒ හූ කියලා ධාතුවක් තියෙනවා. අපහු භූ කියලා ධාතුවක් තියෙනවා. මේ දෙකෙන් හැදෙන ක්‍රියාපද දෙක ඔය. හූ කියන එකෙන් හෝති කියලා හැදෙනවා. භූ කියන එකෙන් භවති කියලා හැදෙනවා. ඒවා ඉතින් වර්ණගෙන විදිය භවති භවಂತಿ ඒ විදිහට වර්ණගෙනවනේ. එතකොට මේක මතක තියාගන්න. එතකොට මේකක් තියෙන්න ඕන ප්‍රථමාවි. ආඛ්‍යාත පූර්ණ පදය. ආඛ්‍යාතේ අර්ථය තව පැහැදිලි කරන පදේ. පැහැදිලිනේ. මේක ඒ නිසා හොඳට මතක තියාගන්න ගොඩක් වෙලාවට වරදින්න පුළුවන් තැනක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. මෙන්න මේ බූහු ධාතු තියෙනවා නම් ප්‍රථමා පද දෙකක් යෙදෙනවා. මේ බූහු ධාතු තියෙනවා නම් ප්‍රථමා පද දෙකක් යෙදෙනවා. එකක් තමයි ඒ ක්‍රියාවේ උක්ත පදය, උක්ත කර්තෘ පදය, අනිත් එක ආඛ්‍යාත පූර්ණ පදය. හරි.
භාවිත කියන්නේ ත්‍රිකින්.
ඔව්. දෙකීම තේරුම එකයි. වෙයි. හරි නේද එමන? ආපහු තව යෙදීමක් තව මොනවද තියෙන්නේ? ප්‍රථම වාය
යෙදෙන්නේ.
කර්මකාරක වාක්‍යයක උක්ත කර්මය. ආපහු ආලපනී ප්‍රථම විභක්තිය. ඒක වෙයි රටාව පොඩ්ඩක් වෙනස් මීට. ආලපනයේ දෙන්නේ ටිකක් වෙනස් ක්‍රමයකට නේ. ඉතින් ඒ තැනක අපිට අඳුනා ගන්න පුළුවන්. ආලපන පදේ මේක කියලා. ඒකත් වෙනකට ප්‍රථමා වෙම ප්‍රභේදයක්. ඒ නිසා තමයි ආලපනේ ප්‍රථමාව යෙදෙනවා කියලා කියන්නේ ප්‍රථමාවෙන් ප්‍රභේදයක් නිසා. හරි. එහෙමනම් ඇති නේද? තව ගැටලු තියෙනම් අහන්න බලන්න ඊගෙන. ඒ යෙදීම් ගැන වැඩි විස්තර අපි තුන්වෙනි පොතේ කතා කරනවා. එතක අපිට දැනට අර පළවෙනි පොතට අවශ්‍ය මේ මූලික ටික විතරක් අපි කතා කරේ. ဒုတိය විභක්තියේ තේ මූලික යෙදීම් ටික විතරයි කතා කරේ. ඉතිරි ටික අපි පස්සේ වැඩි විස්තර කතා කරනවා.
අද
බැරි වෙයි. අපි මේ ටික අපි ඉවර කරන්න බලමු ටිකක්. හරි. ඔව් ආඛ්‍යාතයේ අර්ථය දැන් මේ පදේ නැත්තම් තේරුම මොකක්ද? සුමේදෝ හෝති සුමේද වෙයි. එතකොට නිකන් මේ මොකද්ද කිව්වේ? කවුද වෙන්නේ? එක්කෝ මට කෑල්ලක් ඇහිලා නැහැ කියපු එකේ කියලා හිතෙනවා නේද? අන්න ඒ හිතෙන කෑල්ල තමයි මේ ඒකට තමයි ආඛ්‍යාත පූර්ණේ කියන්නේ. වෙයි කියන එක ඒ අර්ථය පැහැදිලි තව ටිකක් ආඛ්‍යාතයේ අර්ථය පුරවන්න ඉන පදය. ආඛ්‍යාතයේ අර්ථය පුරවන්න තමයි දක්ෂයෙක් කියන එකෙන් කියවෙන්නේ. ඇත්තරම අර මොන වගේද ඒක නා උනේ ඒ වගේ අර්ථ.
ඒක විශේෂණයක් විදිහට යදුසසුමේදෝ කියන
විදිහට. විශේෂණයක් කියන්න ඒ විභක්තියෙන් ගියාට ඒකට විශේෂණයක් කියන්නේ නැහැ. කියන්නේ ආඛ්‍යාතේ අර්ථය පුරවන්න ආඛ්‍යාත පූර්ණ කියලා. හරි. එතකොට තව ගැටලු තියෙද? විශේෂණීක විශේෂණයක් වගේ තමයි මොකද මේ ප්‍රථම විභක්තියෙන් ලිංග විභක්ති වචන වලින් සමානයි. නමුත් මේ විශේෂණයකට වඩා මෙතන දැන් ආඛ්‍යාතයේ අර්ථය පිරෙන්නේ නැති නිසා ඉතින් මේකට ඒ නම දීලා තියෙන්නේ.
එහෙම වෙන්නේ හෝති භවති කියලා යෙදුණා.
ඒ දෙකේදී ඔව් වෙයි කියන අර්ථය.
වෙන ආඛ්‍යාත පදයක්
කියන්නේ
නෝ තෝ ගන්න පුළුවන් විශේෂණ පදයක්.
පුළුවන්.
තමයි සුමේදව දක්ව පුරුෂව කොටි කියන්නේ.
පුළුවන්. එහෙම කිව්වත් ඔව් ඒකත් එතකොට ප්‍රථමාවට එන්න ඕන.
ආසයි සතර දානක මේ ආලපන පද හැදෙනකොට අර සීකාරයක් ආගමිනා
ආලපන පදේද?
ආලපන
ඔව්
නේ.
ආලපනයේදී ඒකවචනී පද දෙකක් හැදෙනවා. දැන් බුද්ධ ශබ්දේ වගේ නම් බෝ බුද්ධ බුද්ධා කියලා පද දෙකක් හැදෙනවා. එතකොට ඒකද ඒ පදය විතරක් අපි වාක්‍යයක යොදලා වාක්‍ය කියන්න බෑ. බෝ බුද්ධ ත්වං මං ධම්මං දේසේ දේසේ අපි බහුවචනින් තියනවා සාමාන්‍යයෙන්. දේසේත භවත් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ මට ධර්මය දේශනා කරන සේක්වා. ඒ වගේ අපි කියනවා නම් එතකොට බහුවචනෙන් අපි තියෙනවා ආඛ්‍යාත පදේ ගෞරවාර්ථයේදී ඒ වගේ ගරුකල යුතු උතුමෙකුට කතා කරන තැනකදී ඉස්සරහ ඉන්න තැනක කතා කරනවා නම් එතකොට භවත් බෝ බුද්ධ කියලායි අපි කියන්නේ. භවත් බුදුරජාණන් වහන්සේ ඒක තමයි ආලපන පදේ. ඒ යොදලා ඊට පස්සේ වාක්‍ය කියනවා.
සීකාරයක් අනුනේ ධාරක ධන සීව කියලා.
ආ ඒ තැනක නම් ඒ සීකාරේ ලොප් වෙනවා කියලා කියන්නේ. ඒ පද හැදෙන හැටි ගැන එච්චර හිතන්න යන්න එපා දැනට. ඒක දැන් ටීචර් ලොකුවට අවශ්‍ය නැහැ. ඒවා ගැන අපි පස්සේ කතා කරමු. දැන් මේ වර්ණගිල්ලේ එන විදිය සාමාන්‍ය දල වශයෙන් මතකයක් තියාගත්තම ඇති. ඔව් මේක මතක තියාගන්න මේ මේ ආඛ්‍යාත දෙක යෙදෙන තැන්වලදී මේ උක්ත පදයට විශේෂණ විදියට යන්න පුළුවන් පදම තමයි බොහෝ විට මේක විදියටත් එන්නේ. දක්ෂ, උස, මහත නාම පද තමයි එන්නේ. අනිවාර්යයෙන්ම නාම පදයක්. මේක නාම පදයක් වෙන්නම ඕන. නාම පදයක් අනිවාර්යයෙන්ම මේ එන්නේ. කිතක අර විශේෂණ පද විදියට එන්න පුළුවන් නාම පද ගැන අපි කතා කරේ. ಗುಣ නාම, එහෙම නැත්නම් කිතක නාම, ඒ වගේ දේවල්. ඒකක්ම තමයි මෙතෙන්වත් තියෙන්නේ. සංඛ්‍යාවක්. ඔව් ඒකත් දෙන්න පුළුවන්. සංඛ්‍යාමත් දෙන්න පුළුවන්. ඔව්. සුමේදෝ manussෝති ආඛ්‍යාත පූර්ණය. ඔව්.
දෙකම
ආඛ්‍යාත පූර්ණ. හරි එහෙමනම් නේ. අපි ඉස්සරහට යමු ඉතිරි විභක්ති ටිකත් ඉක්මනට කතා කරන්න තියෙන නිසා. ද්විතියව යෙදෙන තැන්. ඉක්මනට කියාගෙන යමු බලන්න. තේජානන්දයස්ම තුතිය විභක්තිය යෙදී ටිකයි ඉක්මනට කියලා. ඔව්. කර්මක කර්තෘකාරක වාක්‍යයක අනුක්ත කර්මපදී ද්විතියවි. ආපහු තව කර්ම විශේෂණ පද. ද්වි කර්මක ධාතු වල අප්‍රධාන කර්මයක් ද්විතියවෙන් යෙදෙනවා. යම් තැනකට නගිනවද යම් තැනකට බහිනවද යම් තැනකට ළඟා වෙනවද යම් තැනකට කියන්නේ යම් කෙනෙක් මතට වෙන්නත් පුළුවන් අපි හිතමුකෝ අශ්වයා මතට නගිනවා ආරුහති වගේ ක්‍රියාපදවලදී ඒකෙදි සෝ අස්සං ආරුහති හෙතෙමේ අශ්වයා මතට නගි කියලායි අපි කියන්නේ අශ්වයා පිටට ගොඩ වෙනවා කියන අර්ථය දීම ලබන්න චතුත්ති. ඔව්. දීම ලබන්න සාමාන්‍ය ප්‍රහාරයක් ඔව් පහරක් වගේ නම් ලබන කෙනා ඔව් ඒ තැනක පහරන් දේති කිව්වොත් ඒ එන්නේ චතුත්ති. තස්ස පහරන් දේති. කොහොමද? සාමි දාසස්ස පහරන් දේති කියලායි අපි වාක්‍ය කියන්නේ. එහෙම නැත්නම් පහරති කියන ක්‍රියාපදේ ගත්තොත් ඒ පහර ඒ තැනකදී පහරති කියන ක්‍රියාපදෙන් මුළු පහර දෙනවා කියන මුළු අර්ථයම කියවෙනවා. ඒ වගේ තැනක පහර ලබන කෙනා ද්විතියවට එන්නේ. ඒ කියන්නේ කොහොමද? සාමි දාසං පහරති. ස්වාමියා දාසයාට ගසයි. හරි. ඒකම අපිට තව ක්‍රමයකට කියන්න පුළුවන්. සාමි දාසස්ස පහරන් දේති. දාසයාට පහරක් දෙයි. එතකොට පහරක් කියන පදේ තමයි ද්විතියවට එන්නේ. පහරන් කියන පදේ ද්විතියවට එන්නේ. හරි.
ඉස්සරහ
නම් දක්කෝම තමයි. දක්කෝ හෝමි. අහං දක්කෝ හෝමි. මයං දක්කා හෝම. විශේෂණ පද නිති විශේෂණ වර්ණගෙන ක්‍රමයට හරි ද්විතියාවේ තව අපි කතා කළා අච්ඡන්ත සංයෝගයේ ද්විතියාව කියලා එකක් නේ අච්ඡන්ත සංයෝගය ඒ කියන්නේ යමක් යම් ක්‍රියාවක් හෝ යම් අතර මෙතන දුර සහ කාලය කියවෙන පද ද්විතියාවෙන් යෙදෙනවා යම් ක්‍රියාවක් එහෙම නැත්නම් යම් ගුණයක් යම් ද්‍රව්‍යයක් අකණ්ඩව පැවතීමක් ගැන කියවෙන අවස්ථාවක. එතකොට ඕක හය ආකාරයකට බෙදලා විස්තර කරනවා. අපි ඒව ගැන පස්සේ කතා කරමු වැඩි විස්තර. දැනට මතක තියාගන්න යමක් අකණ්ඩව සිදුවීමක් වෙන අවස්ථාවක. යමක් අකණ්ඩව තියෙනවා කියන අවස්ථාවක. යම් දුරක් හෝ යම් කාලයක් නම් තියෙන උදාහරණයකට ඔන්න මම උදාහරණ වාක්‍යයක් කිව්වේ භාග්‍යතුන් වහන්සේ දින 7ක් බොමෙඩ වැඩ හිටියා කියන එක. කොහමද? භගවා සත්තාහං බෝධි පල්ලංකේ එහෙම නැත්නම් බෝධි මූලේ නිසීදී. සත්තාහං කියන පදේ ဒုတိယාවෙන් ආවි. ဒုတိယායක වචනෙන් තියෙන්නේ දින හතක් කියන එක. ඒකේ අර්ථය අඛණ්ඩව දින හතක් කියන එකයි. ඒ කියන්නේ කිසිම ඒ අතරේ කඩකිරීමක් උනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ නැගිටලා පැම්පහසු වෙන්නේ ඒ වගේ වැඩකට වැඩම කළේ නැහැ. අඛණ්ඩවම හිටපු නිසා අපි ඒක ဒုတိယාවෙන් තියෙනවා. ඒකට කියනවා අච්ඡන්ත සංයෝග. ඒකේ තේරුම අඛණ්ඩව සිදු වුණා කියන එකයි. පැහැදිලිනේ. චාරත්තං මානත්තං. ඒ තැනත් එහෙමයි. චාරත්තං මානත්තං. චාරත්තං කියන්නේ සරහද දින 6ක් කියන එකයි නේ. හරි. අඛණ්ඩ දින 6ක්. හරි. එතකොට ඒකත් මතක තියාගන්න. තව
දිගටත් ඒක උදාහරණයක්. කාලය සම්බන්ධයෙන් දැන් අත්‍යන්තකේදී දිග සම්බන්ධ
දිග. ඔව්. යෝජනං යෝජනං දීඝෝ පබ්බතෝ. යෝජනං දීඝෝ පබ්බතෝ. යොදුනක් දිග පර්වතයයි. පබ්බතෝ යෝජනං දීඝෝ හෝති. පර්වතය යොදුනක් දික් වූයේ වෙයි. එතන ඒ යෝජනං කියන පදේ දුරක් ගැන කියවෙන්නේ. ඒක එතකොට අපි ဒုတိယාවෙන් තියෙන දුර හෝ කාලය කියවෙන පදේ තමයි ဒုတိယාවට එන්නේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ.
සෝ දීවසං සීලං පුරේ.
ඔව්. හරි. හරි. අපි
එමනම් කාලය කියන සත්‍යණිය අර්ථයේ සමාර්ථන කියනවා නේද?
මොකේද?
සත්‍යණිය අර්ථය.
කාලාර්ථයේද? ඒ අච්ඡන්ත සංයෝග නොවන තැනක. දැන් මේක අච්ඡන්ත සංයෝග නම් එක දිගට පැවතුනා නම් තමයි මේ කතාව. ඒකයි මතක තියාගන්න වෙනස. කාලාර්ථ සත්‍යණිය වෙන කතාවක්. ඒ කාලයක් ගැන එහෙම නැතුව කතා වෙන තැනක සත්‍යමීන් තියන්න. හරි. අභව තව යදීන්
තරණය කරනවා.
ඔව්. තරණය කරනවා නම් ඒ තැනක ဒုတိယාවයි. ඔව්. ඒ හේතුව අර පුච්ච ධාතුව නිසා. ඒකත් දී කර්මකය එතකොට. කිතකයක කර්මය. පූර්ව ක්‍රියාවක විතරක් නෙවෙයි. සියලු කිතක පදවර අනුක්ත කර්මය කිතක පදේක අනුක්ත කර්මය ဒုတိယාවේ උදාහරණයක් දැන් පචිත්වා කියන එකත් කිතකයක් පූර්ව ක්‍රියා කිතකයක් පචිතුම් කියන එකත් කිතකයක් පචන්තෝ කියන එකත් කිතකයක් ඒව ඔක්කොම කිතක පද පච කියන ධාතුවෙන් හැදුණු එතකොට බත්තං පචිත්වා බත පිස බත්තං පචන්තෝ බත පිසිමින් බත්තං පචිතුම් බත පිසීමට අන්න ඒ විදිහට ඒ කිතකයේ කර්මය කිතක පදයට යටත් වෙන පදේ ဒုတိယාවෙන් එන්න ඕන. පැහැදිලි නේ නේද? අපි දැන් ඔක්කොම අපි විස්තර පස්සේ එහෙම උනොත් කතා කරමු. පිරිසට වෙලා යන නිසා අපි ඒ ටික පස්සේ එහෙම උනොත් ඒ පරණ කලින් කතා කරපු ඒවා ටික කතා කරමු අපව. ගැටලු තියෙනවා පස්සේ අහන්න. කිතකයක් කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ධාතුවකින් හැදෙන නාම පදයක්. ක්‍රියා නාම කියලා අපි කියන්නේ කෘදන්ත කියලා සිංහලෙන් කියනවා. ක්‍රියා පදයක අර්ථය මිශ්‍ර වෙලා හැදුණු නාම පදයක්. ක්‍රියා නාම. පිසීම, පිසීමට, පිසිමින්, දුවමින්, දිවීම ওই විදිහට. දැන් දුවනවා කියන්නේ ක්‍රියාවක්. දුවමින්, දුවලා ඒ විදිහට කියන පද. ඒව එතකොට කිතක නාම. හරි. අප තව යදීම ඉක්මනට කියන්න බලන්න. ඉවරයි.
තරණය කිරීමනේ.
ඒ කිව්වා නේද? ආයි නැද්ද? දැන් ගිය වතාවේ මං කිව්වා තව එකක් ලියා ගන්න කියලා. ඒක කිව්වේ නැහැ තාම. ප්‍රයෝජ්‍ය ක්‍රියා විෂයේ ප්‍රයෝජ්‍ය කර්තෘ. ප්‍රයෝජ්‍ය කර්තෘ ဒုတိယාවෙන් තියෙන්න පුළුවන් හැමතැනම නෙවෙයි. ධාතු ටිකක් තියෙනවා ඒ ටිකත් එක්කනේ. මතකද ඊටික? ඔව්. ගති බුද්ධි බුජපට හරකරසි නේද? යාම් අර්ථයේ අවබෝධ කිරීම අර්ථයේ කියවීම අර්ථයේ ඒ ආදී ඒ අර්ථවල යෙදෙන ධාතු ටික. ඔන්න ඒ ධාතු වාක්‍ය යෙදෙන අවස්ථාවක කැමතිනම් තියන්න පුළුවන් ဒုတိယාවෙන් තතියාවෙන් තිබ්බත් කමන්නේ. විකල්පයෙන් ဒုတိယාවට එන්නේ. තතියාවෙන් තමා සාමාන්‍යයෙන් යොදන්නේ. කියලා මතක තියාගන්න. සාමාන්‍යයෙන් ප්‍රයෝජ්‍ය කර්තෘ උදාහරණයක් කිව්වොත් කෙනෙක් ලවා කියන එකයි ප්‍රයෝජ්‍ය කර්තෘ කියන්නේ කෙනෙකු ලවා. දොර කවුරුන් ලවාද ඒ වැඩේ කරවගන්නේ. ඒ කෙනාට තමයි ප්‍රයෝජ්‍ය කර්තෘ කියන්නේ. කොහොමද? ස්වාමියා දාසයා ලවා බත උයවයි. දොර ක්‍රියාවෙතන වෙනස් වෙනවා. උයයි කියලා නෙමෙයි කියන උයවයි. පැහැදිලිනේ? ඒතනකදී කවුරු ලවාද ඒක කෙරෙව්වේ? දාසයා ලවා. එතකොට දාසයා ලවා කියන පදේ අපි තියන්නේ ဒုတိယාවෙන්, එහෙම නැත්නම් තတိယාවෙන්. මෙතන දැන් පිසවයි කියන තැනකදී නම් තတိယාවෙන් තමයි එන්න ඕන.
අපි දා
ප්‍රයෝජන
කළා යාපනයේ යන්නේ.
හරි. ආපහු වෙන මොන වගේ තැන්ද යදී?
ආමි දාසං ගාමං ගච්ඡේති ගච්ඡාපේති.
ගච්ඡාපේති.
ඉනිමැති භාගෙදී
හරි, එහෙමනම් ဒုတိယාව ඇති නේද? තတိယ විභක්තිය. ඊයේ දින තැන් ඉක්මනට කියාගෙන යමු බලන්න. ඔව්, සහ සමග යන අර්ථයේ නිපාත පදත් එක්ක සහ සද්ධින් ඒ වගේ නිපාතත් එක්ක. එතකොට අහං දා පුත්තේන සහ ගාමං ගච්ඡාමි. මම පුතා සමග ගමට යමි. තව අර්ථයක් මං කිව්වා, ඒ පදය නැතුව වුණත්, ඒ නිපාත පදේ නැතුව වුණත් ඒ අර්ථයේ යෙදෙන අවස්ථා තියෙනවා. ඒකට කියනවා සහ අර්ථයේ තතියාව කියලා. අපි අරකට කිව්වා සහ යෝගයේ තතියාව. සහ යෝගය කියලා කියන්නේ අපි අර කතා කරන සහයෝගය නෙමෙයි. සහ පදයක් සමග යෙදෙන අවස්ථාවක්. සහ සද්ධින් ආදී පදයක් එක්ක මේ තතියා පදේ යෙදෙනවා නම් ඒකට අපි කිව්වා සහ යෝගය. එතකොට සහ අර්ථය කියලා කියන්නේ ඒ සහ පදය මේ තතියාව ඇතුළෙම තියෙනවා. ඒ පදේ නැහැ, තේින්නේ නැහැ. ඒ වුණාට ඒ අර්ථය තියෙනවා ඒක ඇතුළේ. උදාහරණයක්, අහං පුත්තේන ගාමං ගච්ඡාමි. මම පුතා පුත්තේන කියලා විතරයි තියෙන්නේ. සද්දින් නැහැ. හැබැයි එහෙම ඒකෙත් අර්ථය මම පුතා සමග ගමට යමි. එතකොට දැන් අපේ එකාස් මගිනෙක් ඇහුවද එදා නේද? එහෙමනම් ඇයි ඉතින් ඕක ඒ සද්දින් පද දාන්නේ? ඔයක නැතුව තියන්න තිබුණානේ. ඉතින් ඒක නැතුවත් පුළුවන් නම්. හේතුව මොකද? ඉතින් බුද්ධ දේශනාවේ දෙවිදියේම තියෙනවා. ඉතින් සද්දින් පදත් එක්කක් තියෙනවා නැතුවත් තියෙනවා. දැන් අපි එකක් විතරක් ඉගෙන ගත්තොත් අනික දන්නේ නැහැනේ අනිත් එක ඊදුනම නේද? සහයෝගය. යෝගය කියන්නේ සහපදයක් සමග යෙදීම. ඒව අපි කලින් ලියාගත් වයස්ම කෙනකින් බලාගෙන ඒ ටික ඔක්කොම ලියාගන්න එක වටිනවා. හරි, ආපහු තතියාවේ දෙන අවස්ථාව. කර්මකාරක වාක්‍යයක අනුක්ත කර්තෘපදී. අපහු අර මේ ලංකදි කතා කරපු විදිහට ප්‍රයෝජ්‍ය ක්‍රියා විශේෂයෙහි ප්‍රයෝජ්‍ය කර්තෘ. අනිත් එක්කෙනාට කියන්නේ ප්‍රයෝජ්‍යක කර්තෘ කියලා ප්‍රධානියා. එතකොට ප්‍රයෝජ්‍ය කර්තෘවත් අපි ප්‍රයෝජ්‍ය කර්තෘ තතියාවෙන් තියන්න පුළුවන්. ඊට අමතරව තව කරණ අර්ථයේ තතියාවේ දෙනවා. කරණ අර්ථයේ කරණ විභක්තිය කියලා අපි වෙනම ඉගෙන ගත්තර ඒකත් තතියාවෙම ප්‍රභේදයක්. එතකොට ඒකේ උදාහරණයක් පරසුනාරු කංචින්දති. අහං අහං නෙවෙයි. එතකොට පුරිසෝ හරි කොහොම හරි ප්‍රථම පුරුෂේ එකක් අරගෙන පුරිසෝ පරසුනාරු කංචින්දති. ඒක උපකාරී කරණය කියලා කියන්නේ ඉතින් උපකාරපදි. ඒකත් තතියාවෙන් යෙදෙනවා. ක්‍රියාව කරන්න උපකාරී වුණ පදය. පැහැදිලි නේ නේද? ඒවා අපි විස්තර ඇතුව කලින් කතා කළා. දැන් ආපහු කතා කරොත්තර වැඩි විස්තර කතා කරොත් අනිත් අයට ටිකක් කැමති නැති වී ගිය නිසා අපි ලොකු විස්තරයක් දැන් කියන්නේ නැහැ. පරණ ඒවා අපි සටහන් ටික පොඩ්ඩක් ඒ ටික දාගෙන කි ගැටලු තිබුණොත් අහන්න. ඒ තැන් ටික සටහන් දාගෙන ගිහිල්ලා ගැටලු ආවොත් තව දැන් මේ අනිත් ආශ්‍රමවලටත් පුළුවන් ඒ අයත් එක්ක කතා කරගෙන නේද? හරි. ආපහු තව මොකද්ද? තතියාවේ යෙදීම් තව ගොඩක් තියෙනවා. විනා කියන නිපාතේ එක්කත් තතියාවේ යෙදෙනවා. විනා. ඔව්. ඒ කෙනෙක් නැති අපි හිතමු ආනන්ද මහරහතන් වහන්සේ නැතිව ධර්ම සංගායනාව කිරීම අපහසුයි, පහසු නෑ. ඒ තැනක අපි කියන්නේ ආනන්ද තේරේන විනා, ආනන්ද මහතෙරුන් වහන්සේ නැතිව ආනන්ද තේරේන විනා. පැහැදිලිද? එතකොට ඒ තැනක විනා කියන නිපාතයත් එක්ක යෙදෙන කවුරුන් නැතිවද කියලා කියවෙන පදේ, කවුරු නැතිවද මේ ක්‍රියාව කරන්න බැරි, හරි, ඒ වගේ අර්ථයකදී ඒ පදේ අපි තියන්නේ තතියාවේ. හරි, තව ඒ යෙදෙන අවස්ථා ගොඩක් තියෙනවා, අපි ඒවා වැඩි විස්තර තුන්වෙනි පොතේදී කතා කරනවා, දෙවෙනි එකෙත් නෙවෙයි. හරි, වැඩි විස්තර. හරි, ඊළඟට චතුත්ති විභක්තිය. චතුර්ථයේ යෙදෙන තැන් ඉක්මනට කියාගෙන යමු බලන්න. ප්‍රධාන යෙදීම ලැබීම, ඒ ලබන් යමක් ලබන කෙනා ප්‍රධාන වශයෙන් චතුර්ථයෙන් තියෙනවා. ඊට පස්සේ දැරීම අර්ථයේ යමක්, ඔතනදී විශේෂයෙන්ම මොන ණයක් වගේ දෙයක් දරන කෙනාවත් චතුර්ථයෙන් තියන්නේ. කොහොමද? දාසෝ සාමි කස්ස ඉනං ධාරේති. ණයක් දරනවා. දාසයා ස්වාමියාට සාමි කස්ස ඉනං ධාරේති. එහෙම නැත්නම් සාමි කස්ස චත්තං ධාරේති. කුඩයක් අල්ලනවා. කුඩයක් ඔන්න අර ස්වාමියාට අල්ල යනවා. ඒ වගේ අවස්ථාවක්. ආපහු
කිපෙනවා.
ඔව්. තව කාට හරි කිපෙනවා නම්. එතකොට කිපීම ලබන කෙනා කාටද? ඒ කිපෙන්නේ අන්න ඒ කෙනාව අපි චතුත්තියෙන් තියනවා. කොහොමද? ආචරියෝ සිස්සානං න කුජ්ජති. නේද? විනයන්නක් දාලා කිව්ව නැත්තම් හොඳ නෑනේ නේද? ගුරුවරයා ශිෂ්‍යයන්ට නොකිපෙයි න කුජ්ජති.
නමෝ යෝගී.
ඔව්. නමෝ යෝගයේ චතුත්තියේ දෙනවා. නමෝ යෝගය කියලා කියන්නේ එතන නමස්සති කියන ක්‍රියාපදේ එහෙම නෙවෙයි. ඒකත් මතක තියාගන්න ඕන. නමෝ කියන නිපාතයත් එක්ක නිපාතයේ යෙදෙන තැනක নমස්කාරය ලබන කිනාව අපි තියන්නේ චතුත්තියෙන්. උදාහරණයක් ඉතින් බොහොම ප්‍රසිද්ධයි, අපි නිතරම කියන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ පද ඔක්කොම අපි තිබ්බේ චතුත්තියෙන්. චට්ටි එහෙම නෙවෙයි. ඒක කෙනෙක් ඇහුවොත් මේක චට්ටිදී. දැන් චට්ටි නෙවෙයි චතුත්තිය. ඒකට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ නමෝ යෝගි චතුත්ති තියෙන්නේ කියලා නේද? හරි. එතකොට තස්ස භගවතු අරහතෝ, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුද්දස්ස, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ. নমස්කාරය වේවා. හරි. එතකොට ප්‍රිය කිරීම අර්ථයි, ෘචි කිරීම අර්ථයි. ඒ තැනකත් චතුත්තිය යෙදෙනවා. තව තියෙනවා, අපි ඒවා වැඩි විස්තර පස්සේ කතා කරමු. ඊර්ෂ්‍යා කිරීම අර්ථ, ඒ වගේ අර්ථවලත් චතුත්තිය යෙදෙනවා. ඒ චට්ටි. එතකොට ආපහු තව යම පිනිස කියන අර්ථයේ, පිනිස කියන අර්ථයේදී චතුත්තිය යෙදෙනවා. බෝධාය ධම්මං දේසේති. අන්න ඒ වගේ අවබෝධය පිනිස ධර්මයේ දේශනා කරන සීක. පින්ඩාය, පින්ඩාය ගාමං චරති. පිඩු පිනිස, පින්ඩ පාතේ සඳහා කියන අර්ථයයි. පින්ඩාය ගාමං චරති. හරි, එහෙමනම් ඇති චතුර්ථිය. බෝධාය කියලා මං කිව්වේ බුද්ධෝ බෝධාය ධම්මං දේසේති. බුදුරජාණන් වහන්සේ අන් අයගේ අවබෝධය පිණිස ධම් දේශනසේක. හරි, අදට එහෙමනම් අපි නවත්තමු නේද? ඉතිරි විභක්ති ගැනවත් අපිට කතා කරන්න බැරි වුණා, වෙලාව ටිකක් ගියා. ඉතින් විභක්ති ටිකවත් මං හිතුවේ තවත් ගැටලු තියෙනවා ටික කතා කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. කවන්නේ අර අවසාන ටික කතා කරන්න අපිට වැඩි වෙලාවක් ගියා නේද අභ්‍යාසෙට? කමන්නේ. ඉතින් කරුණු ටිකක් අලුතින් ඉගෙන ගත්තා නේද? මේ ටික දී කර්මක ධාතු ගැන. තව මොනවා හරි ගැටලු තියෙනා ඉක්මනට විනාඩි දෙකකින් විනාඩි දෙකකින් අහන්න පුළුවන් පොඩි ගැටලු විතරක් තියෙනේ වහලා ඉවර කරන්න. තව වෙනස් වෙන්න ඕන තැන් යෝජනා එහෙම තියෙනම් ඉක්මනට ඒකත් කියන්න. කිතක නෑ ඒ ටික කොහොමත් අපි ඊළඟ දවසේ අපව කතා කරනවා. ඒ දැන් විභක්ති ටික දැන් කතා කරලා ඉවර කරලා ඊළඟ දවසේ කොහොමත් ඉතිරි විභක්ති වලට වැඩි වෙලාවක් යන්නේ නැහැ කතා කරන්න. ඒ ටික ඉවර කරලා ඊළඟ දවසේ අපි ඉතිරි අනිත් අභ්‍යාස වල තිබුණු විශේෂ කරුණු ඉක්මනට කතා කරන් යනවා. අපි අනාගත කාල වාක්‍යව වැඩි ආයෙ කතා කරන්නේ නැහැ. විධි ක්‍රියා ඒවා කතා කරන්නේ නැහැ. සංඛ්‍යා, ඊට පස්සේ විශේෂණ පද, ඊට පස්සේ කිතක, කර්මකාරකයේ ගැටලු තිබුණොත් ඒ ටික, ප්‍රයෝජ්‍ය ක්‍රියා ඔය ටික අපි ඉක්මනට කතා කරගෙන යනවා. අපි එහෙනම් ඊළඟ දවසේවත් ඒ ටික කතා කරලා ඉවර කරන්න බලමු නේද? තව මොනවද වෙනස්කම් එහෙම වෙන්න ඕන යෝජනා?
යෝජනා
කැමති දෙයක්
මම හිතන්නේ විස්තර කරන්න දෙන්නේ නෑ.
දැන් දැන් වල දැන් කිතක තියෙන කොට ඒ කියන්නේ කිතක වර්ගද?
ඔව්.
ඒ කියන්නේ ඇත්තටම දැන් කිතක වර්ග ගැන හිම ලොකු විස්තරය ඉන්නේ දෙවෙනි පොතේ. මම වෙනම කිතක පාඩමක් තියෙනවා. එතනදී මේ කිතක ගැන ඉතිරියක් නැතුව ලොකු විස්තරයක් කෙරෙනවා. ඒ නිසා දැනට අපිට මේ කිතක වලින් කී වර්ග කීපයක් විතරයි දැනට විස්තර කරන්නේ. ඉතිරි ටිකේ වැඩි විස්තරේ දෙවෙනි පොතේදී. ඒ නිසා අතරම ඉතින් මේ ව්‍යාකරණයේ හරියට පිළිවෙලකට උගන්වන්නේ දෙවෙනි පොතේදී. පළවෙනි පොතේදී දැනට කරලා තියෙන ඉතින් අර මොකක්ද මේ භාෂාව කියලා යන්තම් තේරුම් කරගෙන යාමක් විතරයි. පළවෙනි පොත ඉවර කරාට අතරම ව්‍යාකරණේ පැහැදිලි දැනීමක් ඉන්නේ නැහැ. අපිට වාක්‍යයක් පැහැදිලිව ගලපා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. වාක්‍යයක් තනියෙන් තේරුම් ගන්න කියන්නේ පොතක් කියව ගන්න දැනීම එන්නේ නැහැ. මොකද සන්ධි සමාස කියන ඒ කොටස් ටික කෙරෙන්නේ නැතුව වාක්‍ය අපිට කඩලා වෙන් කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ටික දෙවෙනි පොතේ කෙරෙන්නේ. අපි ඒ දෙක ඉවරුණායින් පස්සේ අට කතාවක් පිළක් කතා කරන්න ගන්නවා පොතේදීම කොටස තේරුම් තෝරාගෙන මම ගෙනල්ලා දෙනවා කියවන්න. කට්ටියට ටික ටික ඉතින් අපි ඊට පස්සේ කියවන රටාවල් තියෙනවා ඒවා ටිකත් හිමීට හුරු වෙන්න ඕන. ඒත් එක්ක පාඨ මංජරියත් ඉතිරි ටික අපි ඉක්මනට කතා කරගෙන යන්න අදහස තියෙනවා. බලමු ඔක්කොම අපිට ඊළඟ දවස් ඉතින් ඔක්කොම ඉවර කරන්න බෑ. ටික ටික අපි ඒකත් කරගෙන යමු. එතකොට මේ සමාස ඉවර වෙන කාලෙ වෙද්දී අපි බලමු පාඨ මංජරියත් ඉවර කරගන්න. ඒ වෙද්දී එහෙමනොත් අපිට අට කතාවකට එහෙම කියවන්න මට්ටමට යන්න පුළුවන්. සමාස පාඩමෙන් පස්සේ පුළුවන් අනිවාර්යයෙන්. ඒක ඉවරුණායින් පස්සේ පොතක් කියව ගන්න දෙනීම එනවා. ඒ ටික හැබැයි තින් මුල් ටික හොඳට අල්ලා ගන්න ඕනේ. ඒ මුලින් කරපු ඒවා ටික හොඳට මෙයා කරලා තියාගන්න ඕනේ. එතනදිත් මම ඒ පෙළාටුවා පාඩවල මම අහනවා කතෘ කවුද? කර්මය මොකද්ද? ඒව අහනවා. හරි. එහෙනම් ඉතින් අපි අදත් නවත්තමු. තාම ඉතින් පොත පළවෙනි පොත ඉතින් ඊළඟ දවසේ තමයි එතකොට විස්තර කතා කරලා ගොඩක් දාලා ඉවර වෙයි. අපි එදාට පුළුවන් වුණොත් ඉතිරි ටික ඉවර වුණොත් දෙවෙනි පොත ටිකක් පටන් ගන්න බලනවා. මුල පටන් ගැනීම හරි කරන්න බලනවා. ඒ නිසා දෙවෙනි පොතත් අරගෙන එන්න එදාට. තව මොන හරි අතරේ යෝජනා හැම තියෙනවද? වෙනස්කම් එහෙම වෙන්න ඕනේ. කියන්නේ චෝදනා තියනවා නේද? හරි නේද? එහෙමනම් අපි අද නවත්තමු නේද? හරි. එහෙමනම් අද දවසෙත් හරි. අද දවසෙත් එහෙමනම් අපි මේ ප්‍රෙස් කරගත්තු සෑම කුසලයක්ම ඊ වගේම සසර පුරා අපි ප්‍රෙස් කරපු ඒ සෑම කුසලයක්ම අපිට කරගන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම අපිට මේ පිරිසිදුව සීලයක් ගුණයක් පුරන්න අවස්ථාව ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණ නිසායි. ශ්‍රී සද්ධර්ම රත්නේ මහා සංඝ රත්නේ ලෝකේ පහළ වුණ නිසායි. ඒ වගේම මේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය මේතාක් කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් පුරාණ මහරහතන් වහන්සේලා රැකගෙන පැමිණි නිසායි. ඒ නිසා ඒකාන්ත වශයෙන්ම මේ සෑම කුසලයක්ම ත්‍රිවිධ රත්නයේට ඒ වගේම මේ පුරාණ මහරහතන් වහන්සේලාට උපහාර පූජාවක් වේවා කියලා අපි මතක් කරමු. ඒ වගේම මේ ග්‍රන්ථ ආදී රචනා කරමින් ශාසනයට අනුග්‍රහ කරන්නට යෙදුණු යම් තාක් ගිහි පැවිදි උතුමන් වහන්සේලා වෙනවාද. ඒ වගේම මේ තාක් කාලයක් අපිට මේ පිරිසිදු පැවිදි උපසම්පදාව ලබා දෙන්න කටයුතු කරපු මේ පුරාණ ආචාර්යන් වහන්සේලා අපේ උපාධ්‍යයන් වහන්සේලා වෙනවාද ඒ සෑම සියලු දිනෙකටමත්. ඒ වගේම අපිට ධර්ම විනය කියා දුන්නු අපිට පැවිදි උපසම්පදාව ලබා දුන්නු අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට. ඒ වගේම අපි හැම දිනාගෙම දෙමාපියන්ට ඒ වගේම පින් අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දිනාටම ශාසනය ආරක්ෂා කරන යම් තාක් දෙවි දේවතා පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දිනාටම. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ග්‍රන්ථ ආදී රචනා කරලා මේ පොල්වත්ති බුද්ධදත්ත ස්වාමීන් වහන්සේලා වගේ මේ ස්වාමීන් වහන්සේලා මේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාටත් ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ යම් තාක් පිරිසක් මේ කුසලය අනුමෝදන් වෙනවද ඒ සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන කුසලය බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.